නැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසලන වනයේ සෙනසුරාදා සම්ප්‍රදායක් වශයෙන් පවත්වනවා ධර්ම සාකච්ඡාවක්. ඉතින් ඒ ධර්ම සාකච්ඡාවත් එක්කයි දැන් අපි මේ එකතු වෙලා ඉන්නේ. අපි ඒකෙදි සාමාන්‍යයෙන් කරන්නේ යෝගාචර දිනචරියාව හෝ යෝගාශ්‍රමයේ කතිකාවත මුලින් ඉදිරිපත් කරගන්නවා. ওই දෙකෙන් එකක් අපි මුලින් කතා කරනවා. ඒ කියන්නේ ඒක මතක් කරගන්නවා. ඊට පස්සේ අපි ඉස්සරහින් තියාගත්ත යම්කිසි සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අනුකූලව කරන්නේ. ඉතින් අදත් අපි මම හිතන්නේ ගිය සතියේ අපිට හම්බෙන්න බැරි වුණා. ඊට පස්සේ දැන් කාලයකින් පස්සේ තමයි අද මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා 13 වෙනි කුටියේ ධම්මසබද්ද සාමණේර හන්සේට දැන අදත නියමිත මේ යෝගාශ්‍රමීය දිනචරියාව හෝ කතිකාවත ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි සෝන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සැමදෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිසි සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතු. බුදු වටැන, ඇදුරු වටැන, ගිරන් වැඩිහිටි වටැන යනාදියෙහි සුදුසු කල්හියේදී රිසිනම් හීල් දන්කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතු. බණදහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන්නේ නියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬවූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණ වත්විලිහෙත්ති යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල්ගෙවා අලුයමට පෙර අවදිවිමී සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලු වැඩ සනටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලි පිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොමිදනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැත හොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනිකෙකුට හිරිහැරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතු. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර, ආකංඛේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කර හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවදි පින්වතුනට වද්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතු. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණ ඉක්ම කරන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඔබේ ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
අපි මතක් කරගත්තේ යෝගාවචර දිනචරියාව. ඉතින් මේක ඇත්තරම මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ මුල් කරගෙන ඒ පටන් ගත්ත මේ යෝගාශ්‍රම සංස්ථාවේ තමයි ඉතින් මේක මේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම අපේ අතිපූජ්‍ය කඩවැද්දුවේ ජිනවංස ස්වාමීන් වහන්සේට අදහසක් පහළලා තියෙනවා. ටිකක් භික්ෂුන් වහන්සේලාට මේ භාවනාවට යොමු වෙච්ච පරිසරයක් ආරණ්‍ය පරිසරයක් නැවතත් ශ්‍රී ලංකාවේදී ඇති කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ආමුණාවෙන් උන්වහන්සේ ඉතින් තමන් වහන්සේට මේ අදහස පැමිණියට ඉස්සරහින් තියාගන්න යම්කිසි ගුරුවරයෙක්, භාවනා ගුරුවරයෙක්, එහෙමත් නැත්නම් උපාධ්‍යායන වහන්සේ කෙනෙක් සොයමින් ඉන්නකොට ඊට පස්සේ තමයි මේ මාතර ශ්‍රී ඥානාරාම සාන්නාසයව මේ සඳහා තෝරගන්නේ. ඉතින් උන්වහන්සේට ගිහිල්ලා මේ වැඩේට ආරාධනා කරාම උන්වහන්සේ මුලින් ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඊට පස්සේ නැවත නැවතත් ආරාධනා කළාට පස්සේ තමයි උන්වහන්සේ මේ සඳහා මේ කැමැතිලා තියෙන්නේ. ඒ වෙනකොට ඇත්තටම මට මතක විදිහට දෙල්දුව මේ කොට්ටාෂේ මේ මාතර ශ්‍රී ඥානාරාම සාන්නාසයේ පිරිවෙන් ගණනාවක ප්‍රධානාචාර්ය ධූරේ ධර්මින් භාවනා පැත්තත් මේ පරිහරණය කරමින් නැත්නම් භාවනාත් කරමින් හිටපු යතිවරයන් වහන්සේ නමක්. ඉතින් කඩවැද්දී සාන්නාසයේ ආරාධනාවෙන් ඒ සියල්ල අතහැරලා දාලා ඊළඟට මේ පටන් ගන්නවා කඩවැද්දී සාන්නාසෙත් එක බොහෝම අල්පේච්ඡව මේ බඳු ආරණ්‍ය ප්‍රතිපදාවක් 1951 මට මතක විදිහට 51ද 58ද 51 තමයි පටන් ගන්නෙ. ඉතින් එහෙම පටන් ගත්තේ යෝගාශ්‍රම සංස්ථාව තමයි ඇත්තරම මෙහෙම බොහොම සුළුයෙන් පටන් ගත්ත ඒ යෝගාශ්‍රම සංස්ථාව. පස්සේ තමයි දැන් මේ පසු කාලයේ ටිකක් දියුණු වෙලා දැන් මම හිතන්නේ සේනාසන 200කට ආසන්න ඔය කාලය ප්‍රමාණයක් තියෙනවා ආරණ්‍ය සේනාසන. ඊට පස්සේ දැන් ඔය නිසරණවනේ එහෙම 1968 තමයි පටන් ගන්නෙ. විශේෂයෙන්ම ඒ කාලේ බොහොම ශාස්ත්‍රීය ව්‍යාපාරිකයෙක්ව හිටිය අශෝක වීරත්න මහත්මයාගේ මේ මූලිකත්වයෙන් එතුමාත් මේ පටන් අර ගන්නකොට උත්සාහන්ත වෙලා තියෙන භාවනාවට යොමු වෙච්ච සංගපිරිසක් මුල් කරගෙන මේ තැන පටන් ගන්න. ඉතින් එතකොට එතුමා කල්පනා කරනවා මේකට සුදුසු කෙනෙක් හොයනකොට මේ ඥානාරාම සාන්නහස තමයි මේකට සුදුසු කියලා උන්වහන්සේට ආරාධනා කරනවා නිසරණවණේට වඩින්න කියලා. ඉතින් එතන ඒ පටන් ගැනීමෙන් තමයි ඉතින් ඇත්තටම මේ නිසරණවණේ මේ තාක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඥානාරාම සාන්නහසේ නිසරණවණේ වැඩ ඉඳලා තිනවා අවුරුදු 25ක් විතර කාලයක්. අවසන් වෙනකම් ඒ කියන්නේ මේ අපවත් වෙනකම් නිසරණවණේ වැඩ ඉඳලා තිනවා. ඉතින් මේ ඥානාරාම සාන්නහසේ ඉදිරිපත් කරපු නැත්නම් ඒ සකස් කරපු යෝගාශ්‍රමීය කතිකාවත තමයි ඉතින් අපි මේ මතක් කරගත්තේ. ඉතින් නැවත නැවත මතක් කරගැනීම ඉතින් ඉතාම වටිනවා. මොකද අපිට මේවා අමතක වෙනවා. අපිත් විවිධාකාර වෙන වෙන පැතිවලට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ නැවතත් මේ යෝගාශ්‍රමයේ පටන් ගන්න මුල් වෙච්ච ඒ ස්වාමීන් වහන්සේලා දෙනම මොන වගේ අභිලාෂයන් ඉස්සරහා තියාගෙනද යෝගාශ්‍රමයේ පටන් ගත්තේ කියන එක අපි නැවත නැවත මතක් කර ගැනීම ඉතින් භික්ෂු ජීවිතයට ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපි ඒක දැන් ටිකක් මතක් කරගත්තා. ඊළඟට ඉස්සරහින් අපි මේ දවස්වල තියාගෙන ඉන්නේ සංගීත සූත්‍රය. සංගීත සූත්‍රය හම්බ වෙනවා දීඝනිකායේ අන්තිම කොටසේ. ඉතින් මම ආරාධනා කරනවා එහෙමනම් සංගීත සූත්‍රයේ අදට නියමිත කොටස ඉදිරිපත් කරන්න කියලා නැවතත් ධම්මසුබන්දු ස්වාමීන් වහන්සේට.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාඨික වර්ගය සංගීත සූත්‍රය 362 පිටුව තික නිපාතය. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බේහෙව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් කතමා තයෝ ධම්මා එවත්නි අරහත්තු සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත. ඒ සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක් දෙයත්. තීනි අකුසල මූලානි ලෝභෝ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීනි කුසල මූලානි අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං තීනි දුච්චරිතානි කාය දුච්චරිතං වචී දුච්චරිතං මනෝ දුච්චරිතං තීනි සුචරිතානි කාය සුචරිතං වචී සුචරිතං මනෝ සුචරිතං තයෝ අකුසල විතක්කෝ විතක්කා කාම විතක්කෝ භ්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ තයෝ කුසල විතක්කා නෙක්ඛම්ම විතක්කෝ අභ්‍යාපාද විතක්කෝ අවිහිංසා විතක්කෝ තයෝ අකුසල සංකප්පා කාම සංකප්පා කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ තයෝ කුසල සංකප්පා නෙක්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ තිස්සෝ අකුසල සංඥා කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා තිස්සෝ කුසල සංඥා නෙක්ඛම්ම සංඥා අභ්‍යාපාද සංඥා අවිහිංසා සංඥා තිස්සෝ අකුසල ධාතුයෝ කාම ධාතු ව්‍යාපාද ධාතු විහිංසා ධාතු තිස්සෝ කුසල ධාතුයෝ නෙක්ඛම්ම ධාතු අභ්‍යාපාද ධාතු අවිහිංසා ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ කාම ධාතු රූප ධාතු අරූප ධාතු අපරාපි තිස්සෝ ධාතුයෝ රූප ධාතු අරූප ධාතු නිරෝධ ධාතු අන්‍යද ධාතු තුනක රූප ධාතු අරූප ධාතු නිරෝධ ධාතු.
ඔව්. එතකොට අපි ගිය සැරේ කතා කරේ මේ රූප ධාතු අරූප ධාතු කියලා නෑ කාම ධාතු රූප ධාතු අරූප ධාතු කියලා කොටසක් සම්බන්ධයෙන්. ඉතින් එතෙන්දී ඇත්තටම කාම ලෝකය ගැන රූප ලෝකය ගැන අරූප ලෝකය ගැන තමයි ටිකක් මතක් කරගත්තේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන දහම අනුව ඇත්තටම මේ කාම ලෝක මේ කාම තලයක් නැත්නම් 231 තලයක් පෙන්නනවා. ඒකේ කාම ලෝකයේ වශයෙන් සතර අපායකුත් මනුෂ්‍ය ලෝකයක් ඊළඟට දිව්‍ය ලෝක 6කුත් පෙන්නනවා. ඊළඟට රූප ලෝකයේ වශයෙන් රූපාවචර භූමි 16ක් පෙන්නනවා. ඊළඟට අරූපාවචර ලෝක වශයෙන් අරූපාවචර ධ්‍යාන භූමි 4ක් පෙන්නනවා. ඉතින් අපි යෝ ගැන චුට්ටක් නිතන් ඒ කියන්නේ මේ මතක් කරගත්තා. ඉතින් පොත්පත්වල මතක් මේ සංග්‍රහ වෙලා තියෙනවා නැත්නම් විස්තර කරලා තියෙනවා. අපි හිතමු යම් කිසි අකුසල කර්මවල ඵල විපාක විඳින්න වෙලා බොහෝම දුක්ඛිත ආත්ම භාව සහිතව ඉතින් නිරය, තිරිසන්, പ്രേත, අසුර කියලා මේ සතර මහා අපායක් පෙන්නනවා. ඉතින් සෑහෙන දීර්ඝායෂ්ක විඳිමින් අතෝරක් නැතුව දුක් විඳිමින් ගත කරන සබහායක්, දුක්ඛිත සබහායක්. ඉතින් අපාගත වීම තුල ඉතින් විඳින්න වෙනවා කියලා අපි බෞද්ධ වශයෙන් අහලා තියෙනවා. ඉතින් ඒක දහමේ සඳහන් වෙනවා මේ විදිහට මේ සතර අපායක් ගැන. ඊට අමතරව ඒ සතර අපායට තව තව තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ උසුපත් නරක එහෙම කියලාත් එහෙම තවත් පැති සඳහන් කරනවා. ඉතින් ලොකු දීර්ඝ විස්තර ඉතින් මේවා සම්බන්ධයෙන් විවිධ සූත්‍රවල අන්තර්ගත වෙනවා. ඉතින් කෙසේ නමුත් ප්‍රධාන වශයෙන් සතර අපාය භූමියක් ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක එහෙම සැලකුවොත් ඒවැ බොහොම සැප පැත්ත වැඩි නැත්නම් සුවය පැත්ත වැඩි. ඉතින් එතකොට මේ දුක් පැත්තයි සුව පැත්තයි කියන අතරමැද තමයි මනුෂ්‍ය ලෝකේ තියෙන්නේ. එතකොට මනුෂ්‍ය ලෝකේ එහෙමනම් සතර අපායට උඩින් කියලා අපි නිකන් සැලකමු මේ එක විදිහකට. ඇතුව මේ උස් ප්‍රමාණයෙන් උඩයි කියන එක නෙමෙයි. මෙතන අපි හිතමු සතර අපාය භූමියේ ඉන්න සත්වයන්ට වඩා යම්කිසි උසස් මට්ටමක එනම් මනුෂ්‍ය ලෝකේ තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තහම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට සාපේක්ෂව දුක පැත්තකුත් තියෙනවා. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ උපත ලැබනවා කියන එක හරිම දුර්ලභයි කියලා කියනවා. මොකද අපිට අර දෙගොල්ලන්ට වඩා අන්ත දෙකේ ඉන්න දෙගොල්ලන්ට වඩා සැපාන්තේ දුකාන්තේ ඉන්න දෙගොල්ලන්ට වඩා අපිට මේකේ එක පැත්තකින් මැද්දේ ඉඳලා දෙපැත්ත ගැන බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ දිව්‍ය ලෝක වලින් එහෙම චුත වෙන්න ආසන්න වුණාම ඒ දෙවියන්ට ඇවිල්ලා ඒ චුත වෙන්න ආසන්න දෙවියන්ට ඇවිල්ලා අනිත් දෙවියෝ මතක් කරනවලු මේ මනුස්ස ලෝකේ උපදින්න කියලා. මොකද ඒ තරමට මේ මනුස්ස ලෝකේ දෙවියෝ අගය කළා තියෙනවා. මොකද මනුස්ස ලෝකේ උපත ලැබුණා උපත ලැබුවාම අපිට අර දෙපැත්තම පේන ගතියක්. සැපටත් ආවර් මේ නිරාවරණය වෙලා තියෙනවා, දුකටත් නිරාවරණය වෙලා තියෙනවා, සැපත් හම් වෙනවා දුකත් හම් වෙනවා. ඒ නිසා අපේ ජීවිතවල එක්තරා අන්දමකින් අපිට මේ දෙපැත්තම දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙන්න තියෙන හැකියාවත් වැඩි බවක් තියෙනවා. ඉතින් මොකද සැපත් පේනවා දුකත් පේනවා. ඉතින් මේක අර දිව්‍ය ලෝකවලදී හැම තනිකරම සැපවලට මුලා වෙලා ඒකටම මුසපත් වෙලා ඉන්නකොට අර ඒකෙ මිදීමක් ගැන, සංසාරයෙන් අත මිදීමක් ගැන සාමාන්‍යයෙන් හිතෙන්නේ නැතුව ඇති. ඒ වගේමයි දුක්ඛිත ලෝකවල අපාය මේ නිර්සන් ප්‍රේත අසුර ඒබඳු තැන්වලදී ඉතින් එහෙම දෙයක් හිතන්නවත් විදිහක් නැහැ. මොකද කෙලවරක් නැතුව, අතෝරක් නැතුව දුක්ඛිනන සබහායක් තියෙනවා. ඒ නිසා මේ අන්ත දෙකෙන් අයින් වෙලා අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන එකම ලොකු පිනක්. ඒකයි බුදුහාමුදුරුව පෙන්වන්නේ මේ දුර්ලභ කරන සම්පත්තිය, දුර්ලභ මනුස්ස පටිලාභා හොය ආදී වශයෙන් මේ මනුස්ස ජීවිතයක තියෙන වටිනකම, දුර්ලභ ස්වභාවය බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතක කරනවා. ඒ නිසා ඒ දුර්ලභ කාරණාවන් මතක් කරනකොට මේ බුද්ධෝත්පාද කාලය දුර්ලභයි වශයෙන් පෙන්වනවා, මනුස්ස ජීවිතය, මනුස්ස ආත්ම භාවය දුර්ලභයි වශයෙන් පෙන්වනවා. ඊළඟට කන සම්පත්තිය මේ ඔක්කොම සම්පූර්ණ වෙලා මේ දහමක් ඇහෙන්න තියෙන තැනක උඟාක් ඈතක උපදින්නෙත් නැතුව, ඊළඟට කෙලතොළු වෙන්නෙත් නැතුව, මේ මන්දබුද්ධික වෙන්නෙත් නැතුව, මේ ආදී මේ සියලු අංගෝපාංග සම්පූර්ණ වෙලා ඒ ෂණ සම්පත්තියක් ලැබෙනවා කියන එකත් අතිශය දුර්ලභ කාරණයක්. ඊළඟට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙනවා කියන එකත් අතිශය දුර්ලභ කාරණයක්. ඒ වගේමයි දහමක් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එකත් දුර්ලභ කාරණයක් වශයෙන් පෙනෙනවා. ඉතින් ඒ විදිහට මේ දුර්ලභ කාරණා රසක් එහෙමනම් ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන් අද අපිට ලැබිලා තිනවා කියලා. ඉතින් එබඳු මනුස්ස ජීවිතයක් තමයි ඉතින් ඊළඟට මනුස්ස ලෝකයේ වශයෙන් පෙන්වන්නේ. ඉතින් මේ මනුස්ස ලෝකෙත් ඉතින් අපිට තේරෙනවා ඇතම් කෙනෙක් දුප්පත්, ඇතම් කෙනෙක් පොහොසත්, මේ අතර යම් මේ විවිධ විෂමතා තියෙනවා. කෙසේ නමුත් ඉතින් මනුස්ස ලෝකයේ විදිහට මේ ඒකත් කාම භූමියක් වශයෙන් පෙන්වනවා. එතකොට කාම භූමියේ තවත් පෙන්නනවා ඊළඟට දිව්‍ය ලෝක 6ක්. මේ චාතුම් මහරාජික, තාවතින්ස, තුසිත, යාම, නිම්මාන රති, පරිනිම්මිත වසවත්ති කියලා. එතකොට මේවැය එන්න එන්න ආයුෂ ප්‍රමාණය වැඩි වෙන බව පෙන්නනවා. සැප ප්‍රමාණයත් වැඩි වෙනවා කියලා පෙන්නනවා. සැපය කියන එක බොහොම සූක්ෂම වෙන ස්වභාවයක් පෙන්ලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ හැබැයි ඔක්කොම මේවා ඉන්ද්‍රියන් අනුසාරයෙන් තමයි තියෙන්නේ. ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සැප තමයි මේවා තියෙන්නේ. ඉන්ද්‍රියන් ලැබෙන සැප හෝ දුක අනුභව කරන කාම භූමියක් තමයි මේ පෙන්වන්නේ. ඊට පස්සේ පෙන්නනවා මේ කන්දේ කියන්නේ රූපාවචර බ්‍රහ්මලෝක. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්මලෝක ගැන කතා කරද්දී ඒවට පත්වීම සම්බන්ධයෙන් දහමේ පෙන්වන්නේ යම් පමණකට මේ ධ්‍යාන වඩලා ඒවා බහුලීකృత කළා, හොඳට වසී කළා, ඒ ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කළොත් තමයි රූපාවචර බ්‍රහ්මලෝක වලට යන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ප්‍රථම ධ්‍යානයේ අවස්ථා තුනක් පෙන්නනවා. නිකන් ඕමක වශයෙන් කියන්නේ බොමුලා ටිකක් දුර්වල වශයෙන් එක වැඩුවා නම් ඔන්න එක බ්‍රහ්මලෝකයට යන්න පුළුවන්. ඒකට කියනවා බ්‍රහ්මපාරිසජ්ජ කියලා. ඊළඟට ඊට වඩා මධ්‍යම වශයෙන් මේක වඩලා තියෙනවා නම්, ප්‍රථම ධ්‍යානයේ වඩලා තියෙනවා නම්, වශී කළා තියෙනවා නම්, ඊළඟ බ්‍රහ්ම පුරෝහිත කියන බ්‍රහ්මලෝකයට යන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට උත්කෘෂ්ඨ වශයෙන්ම මේක වඩලා තියෙනවා නම්, ප්‍රථම ධ්‍යානයේ වශී කළා තියෙනවා නම්, අන්න මහා බ්‍රහ්ම කියන බ්‍රහ්මලෝකයට යන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ විදිහට ප්‍රථම ධ්‍යානයට අනුරූප වෙච්ච බ්‍රහ්මලෝක තුනක් පෙනෙනවා. ඒ වගේමයි ද්විතීයි ධ්‍යානයට අනුරූප වෙච්ච බ්‍රහ්මලෝක තුනක් පෙනෙනවා. පරිත්තාභ, අප්පමානාභ, ආබස්සර කියලා. දැන් ඒවැය එතකොට ආවිෂ එන්න එන්න වැඩි වෙනවා. ඒ විඳින සැපය ගත්තොත් එන්න එන්න සියුම් වෙනවා, ප්‍රණීත වෙනවා. ඒ වගේ තමයි පොඩ පොඩ වැඩි වෙන්නේ. පරිත්තාභයකට වඩා අපමානාභයකේ සුවය පැත්තෙන් ගත්තොත්, ඔන්න ධ්‍යාන සුඛය ගත්තොත් ඒක අපිට හිතමු සූක්ෂමයි කියන්න පුළුවන්, ප්‍රණීතයි කියන්න පුළුවන්. අපමානාභ කියන බ්‍රහ්ම ලෝකයට වඩා ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඊට වඩා ප්‍රණීතයි කියන්න පුළුවන්. ওই විදිහට එතකොට ද්විතීයි ධ්‍යානෙට අදාළව බ්‍රහ්ම ලෝක තුනක් පෙන්වනවා. ඊළඟට තෘතී අධ්‍යානයට අදාළව ආයමත් බ්‍රහ්මලෝක තුනක් පෙන්වනවා. පරිත්ත සුභ, අපමාන සුභ, සුභකින්හ කියලා. එතකොට ඕමක වශයෙන් කියන්නේ දුර්වල මට්ටමකින් තුන්වෙනි ධ්‍යානය වඩලා ඒක වශී කළා තියෙනවා නම් එතකොට පරිත්ත සුභ කියන බ්‍රහ්මලෝකේ උපදින්න පුළුවන්. ඊළඟට මධ්‍යම වශයෙන් තුන්වෙනි ධ්‍යානය වඩලා ඒක වශී කළා තියෙනවා නම් අපමාන සුභ කියලා තත්වයකට යන්න පුළුවන්. ඊළඟට උත්කෘෂ්ඨ වශයෙන්, උපරිම වශයෙන් තුන්වෙනි ධ්‍යානය ලැබලා වශී කළා, නොපිරිහි කාලක්‍රියා කළොත් ඔන්න සුභකින්න කියන බ්‍රහ්මලෝකයට යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ විදිහට එතකොට මේ ධ්‍යානවලට අනුරූපව බ්‍රහ්මලෝක පෙන්ලා තියෙනවා. ප්‍රථම අධ්‍යයනයට 3යි, ද්විතීයි අධ්‍යයනයට 3යි, තෘතීයි අධ්‍යයනයට 3යි කියලා. ඊළඟට තියෙන ටික ඔක්කොම චතුර්ථ අධ්‍යයනයට අදාළයි. චතුර්ථ අධ්‍යයනයේ බ්‍රහ්ම ලෝකේ එතකොට වේහප්පල අසඤ්ඤ සත්ත්‍ය කියලා තවත් දෙකක් සඳහන් වෙනවා. ඒ වේහප්පල කියන කොටසටත් චතුර්ථ අධ්‍යයනය හරහාපත් වෙන්න පුළුවන්. ඊළඟට අසඤ්ඤ සත්ත්‍ය කියලා වෙනමම කොටසක් පෙන්නනවා. ඒ කියන්නේ එතන කය විතරක් තියෙනවා, හිත තාවකාලිකව මැඩපවත්තලා තියෙනවා කියලා කියනවා. මේ චිත්ත ප්‍රවෘත්තිය එතකොට නිකන් කොටයක් වගේ තියෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ. එතන මොකක් සංඥාවක් නැතුව ඔහේ ඉන්න ගතියක් තමයි සඳහන් කරන්නේ. ඒ නිසා බුදු කෙනෙකුටවත් මේ පිහිට වෙන්න බැහැයි කියලා කියනවා මේ වගේ මට්ටම්වලදී. ඊට පස්සේ තවත් බ්‍රහ්මලෝක පහක් පෙන්නනවා. මේකත් රූපාවචර බ්‍රහ්මලෝක පහක්. ඒක ඇත්තටම මේ සාමාන්‍ය පෘථග්ජනයින්ට අවිෂය වෙච්ච බ්‍රහ්මලෝක පහක් වශයෙන් පෙන්නනවා. ඒ පහ සාමාන්‍යයෙන් කියන්නේ සුද්ධවාස බ්‍රහ්මලෝක පහක් කියලා. ඒක සඳහන් කරලා තියෙනවා අවිහ ආතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ කියලා. ඉතින් ඒවා තමයි එකතකින් උපරිම මට්ටම් වල තියෙන බ්‍රහ්මලෝක. ඒවට යන්න නම් අනිවාර්යයෙන්ම අඩුම තරමින් අනාගාමී වෙලා තියෙන්න ඕනේ කියනවා. එමත් නැත්නම් රහත් වෙලා තියෙන්න ඕනේ කියනවා. ඉතින් ඒ කියන්නේ රහත් වෙලා එතෙන්ට යනවා නෙමෙයි, මේ අනාගාමී වෙලා මේ ඊළඟට ධ්‍යානත් වඩලා තියෙනවා නම් ඔන්න අනාගාමීන් වහන්සේලා එතන ගිහිල්ලා එහෙ ඉපදීමත් සමගම ඔන්න රහත් වෙන ස්වභාවයක් තමයි තින් සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න තියෙන්නේ. ඉතින් ඒකත්කින් බලවම ඉතින් මේ නම් ටික කිව්වහම ඉතින් අපිත් මේ හැමතැනම කැරකිලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපාය ටිකක් ඉතින් වැඩි ඉඳලා තිනවා. බ්‍රහ්මනුෂ්‍ය ලෝකෙත් ටිකක් ඉඳලා තිනවා. බ්‍රහ්ම ලෝකෙන් ඉතින් බ්‍රහ්ම ලෝකවල මේ සුද්ධවාස හැරුණාම ඉතින් බ්‍රහ්ම ලෝකවලත් ඉතින් ඉඳලා හිටලා ගිහිල්ලා තිනවා. බුධාඳුර කියන ඉතින් වැඩියෙන්ම නම් ඉඳලා තින්නේ මහ ගෙදර වගේ වෙන්නේ සතර පාය කියලා. ඉතින් මේ සතර පායෙන් පොඩි විරාමයක් අරන් තමයි මේ පොඩි වන්දනා ගමනක ඇවිල්ලා තියෙන්නේ මේ මනුස්ස ලෝකෙට. ඉතින් මෙන්න මේ විදිහට අරූප භූමි නැත්නම් රූපාවචර භූමි නැත්නම් රූපාවචර ධාතු 16ක් පෙන්නනවා. ඊළඟට අරූපාවචර ධාතුව නැත්නම් අරූප ධාතු 4ක් පෙන්නනවා. මොකද්ද පටන් ගන්නේ? ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥාන අසඤ්ඤායතන කියලා. එතකොට අරූප ධ්‍යාන වඩලා ඒකේ යම් වශීකృత කිරීමක් නැත්නම් වශී භාවයකට පැමිණීමක් කරලා ඒකෙන් චුත වුණා නම් නැත්නම් ඒකෙන් නොපිරිහි කාලක්‍රියා කරා නම් මේ බ්‍රහ්ම ලෝකවල මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන් කියලා කියනවා. හැබැයි මේ වටත් බුදු කෙනෙකුට මේ පවා පිහිට වෙන්න බැහැ කියනවා. දැන් ඒකයි ඔය දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදී සිදුහත් තාපසතුමා වශයෙන් අර අභිනිෂ්ක්‍රමණය කළා. මුලින්ම හම්බෙන්න යනවා ආලාර කාලාම. ඒතර ආලාර කාලාම කියන තාපසතුමා එතකොට මේ අරූපාවචර මේ ධ්‍යාන වලින් කියන තුන්වෙනි අරූපාවචර ධ්‍යානය. ඒ කියන්නේ ආකාසානංචාය විඥානන්තර ආකින්චඤ්ඤායතන ධ්‍යානය උපදවාගෙන හිටියා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් බෝසත් තාපසතුමාත් නැත්තම් මේ අපේ සුදුහත් තාපසතුමාත් ඒකත් ඉගෙන ගත්තලු. ඉගෙනගෙන හැබැයි තේරුණාලු මේක නෙමෙයි නිවන කියන්නේ කියලා. ඉතින් මේකෙන් මං තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා. දැන් එතකොට හැබැයි ආලාර කාලාම කියන ඒ ගුරුතුමා මේ බොහොම එකාතකින් බැලුවම හරි නිහතමානී කෙනෙක්. තමන්ගේ මට්ටමටම ආපු මේ ගෝලයාව දැකලා කියනවා මගේ පිරිස පරිහරණය කරන්න අපි දෙන්නම එකතු වෙලා දැන් මේ කට්ටිට උගන්නමු කියලා කියනවා. යෝජනාවකුත් කරනවා. ඉතින් හැබැයි බුදුරජාන් වහන්සේ මේ කියන්නේ බෝධිසත්ව කාලෙදී ඒක ප්‍රතික්ෂේප කළා. මෙතන නෙමෙයි නිවීමක් තියෙන්නේ කියලා ඔන්න තව ඉස්සරහට යනවා. එතකොට තමයි උද්දකරාමපුත්ත කියන මේ ඊළඟ ගුරුවරයාව හම්බෙන්නේ. එතුමා ඊට වඩා තව පියවරක් ඉස්සරහට ගිහලා නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූපාවචර ධානයටත් පත් වෙලා තිනවා. ඉතින් ඒක උගන්වනවා. ඒකත් බොහොම ඉක්මනට ඉගෙන ගන්නවා කියනවා මේ සුදුහත් බෝසතාණන් වහන්සේ. එතකොට ඒකත් ඉගෙනගෙන ඒකෙත් පරතරයට පැමිණියාට පස්සේ ඊට පස්සේ අන්න අර වගේම අර කලින් අවස්ථාවේ වගේම උද්දකරාමපුත්ත කියන මේ තාපසතුමත් මේ බෝසතාණන් වහන්සේට ආරාධනා කරනවා. දැන් අපි දෙන්නම ඉන්නේ එකම මට්ටමක. එහෙනම් අපි මේ අපේ පිරිසට උගන්වමු කියලා ඉතින් එහෙම යෝජනාවකුත් කරනවා. ඒකත් අතහැරලා දාලා මෙතරත් මේකත් නෙමේ නිවන කියන්නේ කියලා තමයි බුදුරජාන් වහන්සේ කිං සච්ච ගවේසිව මේ තව තව ඉස්සරහට යන්නේ. ඉතින් එතකොට මේ ධ්‍යාන හතර විශේෂයෙන් පේනවා. දැන් ඊළඟට බුදුරජාන් වහන්සේ බුදුනාට පස්සේ දැන් මුලින්ම ධර්ම දේශනාව කරන්න සුදුසු කවුද කියලා බලද්දී මුලින්ම මතක් වෙන්නේ මේ තමන්ට ඒ බෝධිසත්ව කාලෙදී පිහිට වෙච්ච මේ ධ්‍යාන උගන්වපු මේ ගුරුවරු දෙන්න. ඉතින් එතකොට මතක් වෙනවා මේ එක ගුරුවරයෙක් මෑතකදී පිරිනවා මේ නැති වෙලා තේනවා ගිහිල්ලා ආකින්චඤ්ඤායතන කියන අරූපාවචර බ්‍රහ්මලෝකේ ඉපදිලා. තවත් කෙනෙක් එදා රාත්‍රියේම කලින් දවසේ රාත්‍රියේ නැති වෙලා ගිහිල්ලා නේව සංඥානාසඤ්ඤායතන කියන අරූපාවචර බ්‍රහ්මලෝකේ ඉපදිලා. එතකොට බුදුන් වහන්සේ තේරුම් ගන්නවලු මේගොල්ලන්ට දැන් මට පිහිට වෙන්න විදිහක් නැහැ. ඉතින් අර බ්‍රහ්මලෝකවල ඉපදුනා වගේ නෙමෙයි එන්න අමාරුයි ගිහාම මේ මොකද කල්ප ගණන් ආවිෂ කියලා කියනවා. නේව සංඥාන අසඤ්ඤායතන කියන එහෙම ඒවැයි ඉතින් කල්ප ගණන් ආවිෂ පෙන්නනවා. ඉතින් හැබැයි බුදු කෙනෙකුටවත් මොකක්වත් ඇක්සස් නැහැ. ගියා ගියාම තමයි ඉතින් ඒ ධානයේ තියෙන ශක්තිය හීන වෙලා යම් දවසක ඒකේ ශක්තිය හීන වුණාට පස්සේ තමයි ඉතින් ආපස්සට එන්න වෙන්නේ. ඒව ඇසුවයක් තියෙන්න පුළුවන්, සැපයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඉතින් ඔන්න ආපස්සට ඊට වඩා අඩු බ්‍රහ්ම ලෝකයකට හෝ එහෙම නැත්නම් දිව්‍ය ලෝකයකට හෝ එහෙමත් නැත්නම් මනුෂ්‍ය ලෝකයකට එන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් කියනවා බ්‍රහ්ම ලෝකයේ ඉන්න කෙනෙක් එකපාරටම අපාගත වෙන්නේ නැහැ කියලා. හැබැයි ක්‍රමානුකූලව පහළ තලවලට එන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ ඔය එක පැත්තකින් මේ රූප භූමියක්, කාම භූමියක්, අරූප භූමියක් පෙන්ලා තිනවා. නැත්තම් කාම ධාතුවක්, රූප ධාතුවක්, අරූප ධාතුවක් පෙන්ලා තිනවා. දැන් අද අපිට තව ටිකක් අමාරු තැනක් මේකේ මතු කරනවා නිරෝධ ධාතුවක් කියලා. දැන් මෙතකොට මේ නිරෝධය කියන්නේ මොකද්ද? නිරෝධ ධාතුවක් කියන්නේ මොකද්ද කියලා එහෙමනම් ඉතින් පොඩ්ඩක් විමසන්න වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සලකනවා දැන් ඔය ඊයේත් අපි ටිකක් කතා කරා පහල ධර්ම සාකච්ඡාවේදී එහෙම අර සංකත ධර්ම සම්බන්ධයෙන් සංකතයි කියලා කියනවා සකස් කළ කියන අදහස. එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත කියන අදහස. ඒතර මේ සාමාන්‍යයෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත හැම දෙයකම බුදුහාමුදුරු කියන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියලා. මේකෙන් ඒක ඉපදීමක්, නැගීමක්, ආරම්භයක් පෙන්වුම් කරන්න පුළුවන්. ඒ වගේමයි අවසානයක් පෙන්වුම් කරන්න පුළුවන්. මේ දෙක අතර සිද්ධ වෙන නිරන්තර වෙනස් වීමක් පෙන්වුම් කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මේකේ සාමාන්‍යයෙන් එතකොට උපාද වය කියන කොටස් දෙක, ඇතිවීම නැතිවීම කියන කොටස් දෙක. ඒතර අපිට සාමාන්‍යයෙන් සලකන්න පුළුවන් උපාද නිරෝධ කියන. නැත්තම් මේ ඉපදීමක් නිරුද්ධ වීමක්, ඉපදීමක් නැතිවීමක් කියන අදහස. ඒතර මෙතන මේ නිරෝධ ධාතුව කියන එක මේ ඒ කියන නිරෝධ ධාත ඒ නිරෝධ නිරෝධය කියලා මම සලකුවොත් මම හිතනවා වැරදි කියලා. මොකද එතෙන්දි පෙන්වන්නේ මේ ඇතිවීම නැතිවීම කියන. නැතිවීම කියන පැත්ත තමයි එතන එහෙමනම් පෙන්වුම් කරන්නේ. මේ බොහොම ෂණ මාත්‍ර වශයෙන් හේතුපත්‍යයන් නිසා හටගත්තා. ඒ හේතුන්ගේ අභාවයෙන්ම එතනම නැති වුණා, නිරුද්ධ වුණා. හැබැයි මේ කතා කරන නිරෝධ ධාතුව ඊට වඩා ටිකක් ගැඹුරු පැත්තක් තමයි මට තේරෙන විදිහට මතු කරන්නේ. ඒ කියන්නේ දැන් යම්ස කෙනෙක් මේ සංකත දේවල් වලම මේ තියෙන සංකත ස්වභාවය තේරුම් අරගෙන සෑහෙන ගැඹුරකට අපි තුමු විපස්සනාවක් වැඩුවා නම් මේකේ ඇතම් කෙනෙක් ඔන්න මේක නිරුද්ධ වෙන හැටිම මේ දැන් අපි සාමාන්‍ය උදාහරණයක් කියනවා නම් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා කියනවා. එතකොට මෙන්න මේ සමුදය පක්ෂයේ බලමින් වාසය කරනවා, වය පක්ෂයේ බලමින් වාසය කරනවා. ඊට සමුදය වය පැත්ත දෙකම බලමින් වාසය කරනවා. ඉතින් එක අතකින් බලහම ඔන්නත තමයි මේ සතිපට්ඨාන භාවනාව තියෙන්නේ. මුල තියෙන එක අතකින් අපි මේ සතිපට්ඨාන ධර්මයක් හඳුනා ගැනීමක්. ඊට පස්සේ භාවනාව කියලා යන්නේ මේ ඇස්පනා පිට තියෙන නැත්තම් මේ සමාහිත හිතට අරමුණු වෙන මේ සංස්කාර ධර්මයන් මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැකීමක්. එක පාටම ඉතින් ඒක පේනව නෙමෙයි, ක්‍රමානුකූලව භවනාවක් වඩාගෙන යනකොට මෙන්න මේක තියෙන මේ සමුදය වය ස්වභාවය දැర్శණය වෙන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න කෙනෙක් සමහර විට මේකේ තියෙන පටිසමුපාදය, මේකේ තියෙන මේ ඉදප්පච්චේතාව කියන මෙන්න මේ මූල ධර්මය, මේක නිසා මේක වෙනවා කියන මෙන්න මේ මූල ධර්මයත් ඇතැම් විට තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පැත්තක් එමනම් අපිට යන්න වෙනවා මේ නිරෝධය ගැන හැම කතා කරද්දී හොඳට ඒ කියන්නේ පටිසමුපාද ධර්මයේ අවබෝධ වීමක්. හොඳට මේ ඉදප්පච්චේතාව කියන ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං උපච්චති ඉමස්මින් අසති ඉදං නොහෝති මස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ ඇති කල්හි මෙය වෙයි. මේ ඉපදීමත් සමග මෙය උපදී. මේ නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධ වීමත් සමග මෙයත් නිරුද්ධ වෙයයි කියලා මේ එකින් එකට බලපාලන ස්වභාවයක්, එකක් මත තව එකක් යැපෙන ස්වභාවයක් සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම හේතුඵල සම්බන්ධයක් වශයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. යම් හේතුවක් නිසා යම් ඵලයක් හටගන්නවා. සමහරට ඒ ඵලය නිසා ඔන්න තව ඵලයක් හටගන්නවා. ඒ අලුතෙන් හටගත්ත ඵලය තවත් දෙයක හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ හේතුඵල සම්බන්ධතාවයක් බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්නනවා. ඉතින් ඒක තමයි අපි සාමාන්‍යයෙන් ඔය අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන මේ ආදි වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් මේ අවිද්‍යාව නිසා ඔන්න සංස්කාර හටගන්නවා. සංස්කාර නිසා ඔන්න විඥාන හට ගන්නවා. විඥාන නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා සලආයතන හට ගන්නවා. මේ ආදි වශයෙන් ඉතින් එතකොට ධමයේ මේ ස්වභාවය විස්තර කරනවා. ඉතින් මෙහෙම දෙයක් වඩලා යම්සි කෙනෙක් හොඳට අපිටම ත්‍රිලක්ෂණය අවබෝධ වෙලා ඒ අතරම හොඳ මේ පරිසම්පාද මූල ධර්මයක් එහෙම හොඳට වැටහුණා නම් සමහර විට අන්න මෙතන තියෙන මේ නිරන්තර නැතිවීම ස්වභාවය, නිරන්තර නිරුද්ධ වීම ස්වභාවය කෙනෙක් දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔය විපස්සනා ඥාන ගැන එහෙම කතා කරද්දී ප්‍රමාණිකූලව වැඩෙන විපස්සනා ඥාන પરම්පරාවක් පෙන්වනවා. ඇතැම් පොත්වල විපස්සනා ඥාන 9ක් පෙන්වනවා, ඇතැම් පොත්වල 10ක් පෙන්වනවා, ඇතැම් පොත්වල 16ක් පෙන්වනවා. ඉතින් මේ ආදී වශයෙන් විපස්සනා ඥාන પરම්පරාවක් පෙන්වනවා. ඉතින් ඒ වෙයි ක්‍රමානුකූල වර්ධනයක් සාමාන්‍යයෙන් භාවනාවත් එක්ක වෙනවයි කියලා සලකන්න පුළුවන්. ඉතින් එතකොට තේරුම් ගන්න වෙන්නේ අපි හිතමු යම්කිසි කෙනෙක් මේ தත්ත්වය දකින්න ඉතින් මේකේ තියෙන නිස්සාරත්වය දකීවි. ඒ කියන්නේ මේක නිරන්තරයෙන්ම වෙනස් වෙන හැටි, නිරන්තරයෙන්ම ඇතිලා නැතිලා යන හැටි, නිරන්තරයෙන්ම මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන හැටි. ඊළඟට මේ මෙබඳු නිරන්තර ඇතිවීම නැතිවීම ස්වභාවයක් නම් තියෙන්නේ මෙතන ආත්මීය ස්වභාවයක්. මම මගේ කියන්න පුළුවන් ගතියක්, නিত্য ස්වභාවයක්. ඇතුලේ තියෙන සාරයක් පවත්වන්න බැහැ කියලා, එහෙම දෙයක් නැහැ කියලා අන්න කෙනෙකුට අවබෝධ වෙන්න පුළුවන්. එතකොට අන්න මේ ටික අතහැරෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට අතහැරුණොත් ඔන්න කෙනෙක් සමහරට අර නිරෝධ ස්වභාවයක්, නිරෝධ ධාතුවක් ස්පර්ශ කරන්න පුළුවන්. ඉතින් මේ බඳු තත්ත්වයක් තමයි ඇත්තටම අපිට මේ නිරෝධ ධාතුව වශයෙන් කතා කරද්දී මතු කරගන්න වෙන්නේ. සෑහෙන නුවණක් අවදි කරගෙන, නැත්නම් මුලින්ම සමාහිත හිතක් ඇති කරගෙන, ඒ සමාහිත හිත පදනම් කරගෙන නුවණ දියුණු කරගෙන යනකොට තමයි මේකේ මේ සමුදය පක්ෂය අතහැරිලා නිරෝධයම ප්‍රකට වෙන්න පටන් අරන් ඔන්න නිරෝධ ධාතුවක් ස්පර්ශ වෙන්න යන්නේ. එතකොට මේ නිරෝධ ධාතුව ස්පර්ශ වීම අරහත්වයේද කියලා සමහර කෙනෙක් ඔන්න ප්‍රශ්න කරන්න දෙද තියෙනවා. දැන් මේ දැන් නිරෝධ ධාතුවක් ස්පර්ශ කළා, ඔන්න දැන් සම්පූර්ණයෙන්ම කෙලස් ඉවරුණා, දැන් රහත් වුණා කියලා කිව්වොත් දහමට අනුව කියන්න වෙන්නේ ඒක වැරදි කියලා. දැන් අපි හිතන්න පුළුවන් මේ නිරෝධය නිරෝධය කියලා කියනවා. ඉතින් මේක නිරෝධය කියන්නේ නිවනටත් නමක්. එතකොට දැන් ඔන්න නිවන් දැක්කා. දැන් මේ රහත් වෙලාද කියලා එහෙමනම් ප්‍රශ්නයක් වෙන්නගින්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නය එකාතකින් අපි වෙනුවෙන් මේ විසඳලා තිනවා ඒ කාලේ. මේ නැත්නම් දැන් අපිට එහෙම තියව විසඳ ගන්න බැහැනේ. ඉතින් ඒ නිසා ඒ කාලෙදිම මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබිලා තිනවා ඔය නිදාන වර්ගයේ සංයුතනිකායේ නිදාන සංයුක්තයේ එක්තරා සිද්ධියක් සඳහන් වෙනවා කෝසම්බි සූත්‍රය කියලා. ඒකෙදි එනවා මේ භික්ෂුන් වහන්සේලා හතර නමක් අතර ඇතිවෙච්ච සුහද සංවාදයක්. එතන ඉන්නවා මුසීලෝ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්, සවිට්ඨෝ කියලා ස්වාමීන් වහන්සේ නමක්, ඊළඟට නාරද කියලා ස්වාමීන් වහන්සේ නමක්, ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉන්නවා. අපි දන්න ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉන්නවා. ඊට අමතරව අපි ටිකක් අහලා නැති මුසීලෝ කියලා ස්වාමීන් වහන්සේ නමකුයි, සවිට්ඨ කියලා ස්වාමීන් වහන්සේ නමකුයි, නාරද කියලා ස්වාමීන් වහන්සේ නමකුයි ඉන්නවා. දැන් මෙහෙම ඉන්න අතරේ මේ සවිට්ඨෝ කියන ස්වාමීන් වහන්සේ නමක් මේ අහනව ප්‍රශ්නයක් අර මුසීලෝ කියන ස්වාමීන් වහන්සේකින්. ඉතින් උන්වහන්සේ අහන ප්‍රශ්නේ තමයි මේ දැන් අපි සාමාන්‍යයෙන් දන්න විවිධ ක්‍රම තියෙනවා. දැන් හිතන්න දැන් අපිට ශ්‍රද්ධාවෙන් යමක් අදහන්න පුළුවන්. අන්න මෙන්න මෙහෙම නිවනක් තියෙනවා කියලා කවුරු හරි කියනවා, ඔන්න බුදුහාඳුරුත් කියනවා, ගුරුවරුත් කියනවා, බණටත් කියනවා, පොත්වලත් තියෙනවා. ඉතින් අපිට මේක ශ්‍රද්ධාවෙන් අදහන්න පුළුවන්. දැන් ඒක ක්‍රමයක්. කවුරු හරි අපි දැකලා නැහැ, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. නමුත් අපි විශ්වාස කරනවා. මේ විශ්වාසයේ මත පදනම් වෙච්ච අපි ශ්‍රද්ධාවෙන් අදහන ගතියක් තියෙනවා. ඒක ශ්‍රද්ධා මාත්‍රයෙන් තමයි ඒක අපි පිළිගන්නේ. තාම මේ ප්‍රත්‍යක්ෂයක් වෙලා නැහැ. ඊළඟට රුචි කියලා තව පැත්තක් පෙන්නවා. ඒ කියන්නේ මේ අපේ කැමැත්ත තියෙන්නේ මේ පැත්තෙන්. ඉතින් අපි හිතනවා ඇත්ත තමයි මේ පැත්ත. මම කැමති මේ පක්ෂයට ඉන්න, මම මේ පක්ෂය කියන දේ ඇත්ත. නැත්නම් මම කැමති මේගොල්ලන්ට, ඉතින් මේගොල්ලොන්ගේ එක මං ඉන්නවා, මට එතකොට සත්‍ය අවබෝධ වෙයි කියලා. ඉතින් අර අපේ රුචිකත්වය අනුව මේ මගේ කැමැති පැත්ත අනුව ඉතින් මම එතන සත්‍ය තියනවා කියලා එහෙම අපි ගන්න ස්වභාවයක් තියෙනවා. මගේ කැමැත්තට නැත්තම් මගේ රුචියට ගැළපෙනවා නම් මම ඒගොල්ලොත් එක්ක ඉන්නවා. ඒ පිරිස මම මගේ යාළුවෝ කියලා සලකනවා, මගේ මිතු මිතුරු කියලා සලකනවා, ඒගොල්ලෝ ගාව ඇත්ත තියෙයි කියලා සලකනවා, මට අහපතක් ඒගොල්ලෝ කරાવી කියලා සලකගෙන ඒගොල්ලොත් එක්ක ඉන්න ගතියක් තියෙනවා. නෝ රුචිකත්වය අනුව යනවා. තව පෙනෙනවා මේ අනුස්සවා කියලා. දැන් මේ પરම්පරාවෙන් પરම්පරාවට එනවා. දැන් ඔය බ්‍රාහ්මණ යෝගාව එහෙම තියෙන්නේ, ඒක પરම්පරාවක් කියනවා ඒක. ඊළඟ પરම්පරාවට යනවා, ඒකත් ඇත්තයි කියලා සලකනවා. ඒකත් ඊළඟට ඊළඟ પરම්පරාවට යනවා, ඒක ඇත්තයි කියලා සලකනවා. සාමාන්‍යයෙන් ඉතින් අර પરම්පරාවේ මුඛ પરම්පරාගතව එන ධර්මයක් තියෙනවා. ඒතකොට ඉතින් කවුරුත් මේක හාරලා බලලා මේක ප්‍රත්‍යක්ෂයක් කරගෙන නැහැ. හැබැයි පිළිගන්නවා. අපේ මේ මුත්ත කාලෙත් මෙන්න මෙහෙම එකක් තියුණා, ඒක ඒගොල්ලෝ පිළිගත්ත ඇත්ත කියලා. ට ඔන්න අපේ තාත්තල කාලෙත් මේක පිළිගත්ත මේක ඇත්තයි කියලා එහෙනම් අපිත් පිළිගන්නවා ඇත්තයි කියලා. එහෙමනම් මේ මුඛ පරම්පරාගත වෙන ස්වභාවයකුත් තියෙනවා. එහෙනම් අනුස්සව කියලා කියනවා. ඊළඟට තවත් එකක් කියනවා දිටි නිජානක්කන්ති කියලා. තමන් ගත්ත දෘෂ්ටි අනුව ගැලපෙනවා කියලා. අන තවත් පැත්තක් තියෙනවා. ආකාර පරිවිතක කියලා තව එකක් පෙන්නනවා මේ තමන්ගේ තර්කයට ගැලපෙනවා නම් ඔන්න අපි පිළිගන්නවා. ඉතින් මේ විදිහට දැන් දහමේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ධර්මයේ තොට ටික ගැඹුරෙන් පෙන්නනවා මෙන්න මෙහෙම තමයි සාමාන්‍ය මිනිස්සුයෝ දෙයක් ඇත්තයි කියලා ගන්න. එක්ක ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා විශ්වාස කරලා ඇත්තයි කියලා ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ රුචියට ගැලපෙනවා නම් ඔන්න ඇත්තයි කියලා ගන්නවා. දැන් මේකක්වත් ප්‍රත්‍යක්ෂ නෙමෙයි රුචියට ගැලපෙනවා ඔන්න ඇත්තයි කියලා ගන්නවා. එහෙමත් නැත්නම් පරම්පරාවෙන් එනවා මේක හැමෝම පිළිගන්නවා අපේ ඊට කලින් පරම්පරාවත් ඇත්තයි කියලා සැලකුවා. ඉතින් අපෙත් ඇත්තයි කියලා සැලකනවා කියලා ඔන්න අනුස්සව වශයෙන් ගන්නවා. ඊළඟට පොඩ්ඩක් ඇතුලේ දාලා කල්පනා කරලා එහාට මෙහාට ගලපලා බැලුවාම තර්කයට ගැලපෙනවා නම් ඔන්න ඇත්තයි කියලා ගන්නවා. ඊළඟට අපි මහක් හරි දැනට අනුගමනය කරන දෘෂ්ටියකට ගාන්ට ගැලපිලා යනවා නම් එන්න ඇත්තයි කියලා ගන්නවා. දැන් මේකේ හරි ගැඹුරු ප්‍රශ්න පැත්තක් තියෙනවා. දැන් මේ සවිට්ට කියන සාමින්වහන්සේ අහනවා මේ පහෙන් තොරව මේ පහෙන් අන්ධභක්තියෙන් ගන්නේ නැතුව තමන්ටම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් භව නිරෝධෝ නිබ්බාණං කියන එකක් ඔබතුමාට මේ ඔබ වහන්සේට අවබෝධ වෙලා තියෙනවද කියලා අහනවා. බොහොම ගැඹුරු ප්‍රශ්නයක් ඒක අතින් අහන්නේ. මේ අහන්නේ මුසීලෝ කියන ස්වාමින්වහන්සේගෙන්. ඇහුවට පස්සේ ඒ ස්වාමින්වහන්සේ කියනවා ඔව් කියලා. කියනවා මේ විදිහටයි මම මේ භව නිරෝධෝ නිබ්බාණං කියන එක මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්නේ. භවය නිරුද්ධ වීමෙන් මේ නිවනක් සාක්ෂාත් වෙනවා කියලා මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඉතින් එහෙම කියලා මුළු පටිසම්පාදයේම කියනවා අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. සංඛාර පත්‍ය විඥානං කියන එක මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට කියාගෙන කියාගෙන ගිහිල්ලා ඒක නිරුද්ධ පක්ෂයත් කියනවා. අවිද්ධා අශේෂ විර මේ අවිජ්ජායත් වේවා අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා කියන එක මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට දැන් නිරුද්ධ පක්ෂයත් කියනවා. ඊට පස්සේ ඉතින් මේක කිව්වට පස්සේ මේ සවිට්ටෝ කියන ස්වාමීන් වහන්සේ කියන එහෙනම් ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. කීන ආශ්‍රයයන් වහන්සේ කෙනෙක් කියලා කියනවා. කිව්වට පස්සේ මේ මුසීලෝ කියන ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් තමයි. ඒක තමයි අපිට හිතා ගන්න තියෙන්නේ. දැන් මේක අහන් හිටපු මේ එතන ඉන්න නාරද ස්වාමීන් වහන්සේ පොඩි යෝජනාවක් කරනවා. දැන් ඔබ වහන්සේ මේ ප්‍රශ්නේ අහුවන්නේ දැන් මේ මුසීලෝ කියන ස්වාමීන් වහන්සේගෙන්. ওই ප්‍රශ්නේ මගෙන් අහන්න කියලා යෝජනා කරනවා. දැන් එතකොට දැන් ඔන්න සවිට්ටෝ කියන ස්වාමීන් වහන්සේ ඒ අහපු ප්‍රශ්නේම මේ නාරද ස්වාමීන් වහන්සේගෙන් උත්හනවා. දැන් මෙන්න මේ බඳු මේ ආර ශ්‍රද්ධාවෙන් අදහන්නෙත් නැතුව තමන්ගේ රුචිකත්වය අනුව ඇත්තයි කියලා ගන්නෙත් නැතුව නිකන් තර්කයට දාලා ආකාර පරිවිතක්කයකින් ඇත්තයි කියලා ගන්නෙත් නැතුව ඔහෙ පරම්පරාවෙන් ආපු නිසා ඇත්තයි කියලා ගන්නෙත් නැතුව ඊළඟට මේ තමන්ගේ දෘෂ්ටි අහා ගැලපෙනවා කියලා ඇත්තයි කියලා ගන්නෙත් නැතුව ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවද භව නිරෝධෝ නිබ්බාණං කියන එක. එතකොට මේ සවිට්ට කියන සායනාසික කියන ඔව් කියලා. මේ උන්වහන්සේත් ඔන්න දැන් පැටලුණා වැදේට වාදයට පැටලුණා උන්වහන්සේත් කියනවා ඔව් කියලා. ඊට පස්සේ උන්වහන්සේත් විස්තර කරනවා මේ අවිද්‍යාව තියෙනවා නම් ඔන්න සංස්කාර ඇති වෙනවා කියලා මට දැන් තේරෙනවා. මට ප්‍රත්‍යක්ෂයි ඒක. මේක මේ සද්ධායෙන් අදහෙල්ලක් නෙමෙයි. මේක තර්කයෙන් මං ගන්න ගැනිල්ලකුත් නෙමෙයි. ඒක මේ පරම්පරාවෙන් ආවා කියලාත් නෙමෙයි මම මේක අදහන්නේ. ඊළඟට මේක මගේ ගත්ත දෘෂ්ටියක් එක ගැලපෙනවායි කියලාත් නෙමෙයි. මට මේක දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඉතින් සෑහෙන ගැඹුරක් මේ කතා කරන්නේ. ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහටම සංස්කාර නිසා විඥාන වෙනවා කියන එක මට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. විඥාන නිසා නාම රූප වෙලා තියෙනවා මට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. මෙහෙම මෙහෙම මේ පැත්තට විස්තර කරනවා. ඒකෙම අනිත් පැත්තත් විස්තර කරනවා. මේ අවිද්‍යාව නිරුද්ධ වුණා නම් සංස්කාර වෙන්නේ නැහැ කියන එකත් මට ප්‍රත්‍යක්ෂයි. ඉතින් මේ විදිහට නිරුද්ධ පැත්තත් විස්තර කරනවා. ඉතින් මෙහෙම විස්තර කරාට පස්සේ දැන් කලින් අවස්ථාවේදී නම් මේකම මේ උත්තරේම දුන්නාම මුසීලෝ ස්වාමීන් වහන්සේ අර සවිට්ටෝ ස්වාමීන් වහන්සේ කියන ඔබ වහන්සේ කීනාශ්‍රයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් කියලා කියනවා. කිව්වහම ඒ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වෙනවා. ඒක නිකන් අනුමත කළා වගේ තමයි එතන තියෙන්නේ. උන්වහන්සේ පිළිගත්තා ඔව් මං රහත් වෙලා කියලා. දැන් මෙහෙම මේ උත්තරේම දුන්නහම සවිට්ට ස්වාමීන් වහන්සේ නෙමෙයි මේ නාරද ස්වාමීන් වහන්සේ දැන් ආයිත් සවිට්ට ස්වාමීන් වහන්සේ අර පූර්ව නිගමනයේම දෙනවා නේද ඔබ වහන්සේත් කීනාශ්‍රයන් වහන්සේ නමක්. ඔබ වහන්සේත් රහත් වෙලා ඉන්නේ කියලා කිව්වහම සවිට්ට ස්වාමීන් වහන්සේ කියනවා නැහැ කියලා. අනදායි හරිම ලස්සන තර්කයක් තියෙන. සවිට්ටෝ සාමි මේ නාරද සාමිනාස කියනවා නෑ මම රහත් වෙලා නෑ. එතන හරිම ලස්සනයි. එතන කියනවා මම ඒක පොඩ්ඩ ලියায়නවා භව නිරෝධෝ නිබ්බානන්තිකෝ මේ ආවසෝ සම්මප්පඤ්ඤාය සුදිට්ටං න චම්හි අරහං කීනාසවං. මම මේ භව නිරෝධය කියන්නේ නිවන කියලා මම හොඳටම සම්‍යක් ප්‍රඥාවකින් දැක්කා. හැබැයි මම රහත් වෙලා නෑ කියලා කියනවා. ඉතින් එතකොට මේ උපමාවක් පෙන්නනවා හරියට නිකන් කාන්තාර මාර්ගයක යනකොට මේ තිනාලු ලිඳක්. දැන් මේ ලිඳේ යට ගැඹුරේ වතුර තියනවලු. හැබැයි තමන්ගේ අතේ පණිට්ටුවක් ඇත්තෙත් නැහැ, භාජනයක් ඇත්තෙත් නැහැ, ලණුවක් ඇත්තෙත් නැහැ. මේ වතුර ටිකක් ගන්න විදිහක් නැහැ. හැබැයි දැන් වතුර තියනවා කියන එකම ප්‍රත්‍යක්ෂයි. ඔන්න ඒ වගේ තමයි කියනවා මේ ස්වාමීන් වහන්සේගේ අවබෝධය. මේක දැන් විශ්වාසයි. දැන් අනිත් ඒවා දැන් වෙන තැන තැන් වල හොයාගෙන යන්න දෙයක් නැහැ. යන්න තියෙන මාර්ගයේ විශ්වාසයි. හැබැයි තාම රහත් වෙලා නැහැ. ඉතින් එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, දැන් එහෙනම් ඔබ වහන්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ ගැන මොකද කියන්නේ? උන්වහන්සේ මේ කල්යාණ මට්ටමක ඉන්න, කුසල පැත්තේ ඉන්න, ආයි කියන්නේ වෙනස් වෙන්න බැහැ තත්ත්වයක් තමයි ඉතින් තේරෙන්නේ. කුසල පක්ෂයේ ඉන්න කෙනෙක් තාම ඉතින් වැඩේ ඉවර කරලා නැහැ කියලා තමයි කියන්නේ. එහෙමනම් ඉතින් මේ සූත්‍රය අනුව අපිට හිතා ගන්න පුළුවන් මේක මේ ප්‍රත්‍යක්ෂ වුණත් තාම වැඩ ඉවරලා නැහැ. ඒක තමයි හිතා ගන්න වෙන්නේ. ඉතින් අපි කෙනෙක් නිරෝධයක් සාක්ෂාත් කළා කියලා, නිරෝධයක් අත්දැක්කයි කියලා කියන්න බෑ එහෙමනම් මේ රහත් වෙලා කියලා. එහෙමනම් උන්වහන්සේ තාව තාම ආශ්‍රව ධර්මයන්, අනුසේ ධර්මයන් එහෙමම තියෙනවා. ඉතින් ඒවා ශ්‍රේය කරන්න ඉතින් සෑහෙන ප්‍රතිපදාවක යන්න වෙනවා. වතුර දැක්කට තාම බීලා නැහැ. වතුර දැක්කට තාම පිපාසය සංසිඳවගෙන නැහැ. නැත්තම් කය තාම සනසගෙන නැහැ. ඉතින් මාර්ගයක තවදුරටත් ගමන් කරන්න තියෙනවා. ඉතින් එහෙමනම් මේ කතා කරන නිරෝධ ධාතුව ඉතින් එක අතකින් ටිකක් ගැඹුරුයි කියන්න පුළුවන්. ඒ කියන්නේ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතුට වඩා මේ කතා කරන නිරෝධ ධාතුව ඉතින් එක අතකින් බොහොම ගැඹිර ස්වභාවයක්. එහෙම නැත්තම් ප්‍රතිපදාවක් හරහා ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන ස්වභාවයක්. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තත් තාම වැඩ ඉවර නැති ස්වභාවයක්. ඒක තව තව පිරිසුදු කර කර, තව තව පිරිසුදු කර කර අර ආශ්‍රවයන් ඡය කර කර යා යුතු පාරකුත් ඉතින් මේ බඳු සූත්‍ර හරහා ඉතින් අපිට තේරෙනවා. ඉතින් මම හිතනවා අපි මේක ධර්ම සාකච්ඡාවක් වශයෙන් කරන්න හින්දා මම හිතනවා මේ සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරපු කරුණු ප්‍රමාණවත් කියලා. ඉතින් අපිට සාකච්ඡාවක් තියෙන නිසා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම හරි කාට හරි මේකට මම කියපු කරුණු ටිකට තව එකතු කරගන්න කරුණු තියෙනවා නම් ඒ කරන්නත් අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරපු කරුණු ආශ්‍රයෙන් යම්කිසි ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා නම් ඒකටත් අවස්ථාව තියෙනවා. ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා.
සර්, එතකොට නිරෝධය කියනකොට සංඥා වේදිත නිරෝධය කියලා විස්තර වෙනවනේ.
ඔව්.
එතකොට දැන් සමහර විට දැන් අපිට අදහස් වෙනවා. දැන් සංඥාවේ එන වේදනාව නිරෝධ කිරීම සංඥා වේදිත නිරෝධය කියලා ඒ පැත්තෙන් එනවා. දැන් සංඥාව නිරෝධ කළොත් අසංඥ වෙනවනේ.
හ්ම්.
එතකොට අපි කෙලින්ම අසංඥ තලයක නිවතින්නේ.
හ්ම්.
අසංඥ තලයක ඉපදෙනවා කියලා කියන්නේ කිසිම පිටක් වෙන්න බැරි. මේ සංඥා ඇත්තෙත් නැත්නම් මොන විදිහකවත් පිටක් වෙන්න බෑ. එතකොට රහත් වෙනි කියන්නේ බ්‍රහ්ම ලෝක 17න්
සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ තේරුමක් නැහැ කියලා.
තේරුමක් ඒ කියන්නේ ඒකට කිසිම දෙයක්
කරගන්න.
එතකොට දැන් මට දැනගන්න ඕනේ මේ සංඥා වේදිත නිරෝධය කියන එක සංඥාවේ එන වේදනාවද නිරෝධනය කරන්න ඕනේ නැත්නම් සංඥාවද කියලා ඕක ටිකක් පැහැදිලි සාගතයි.
ඔව්, මටත් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ලේසි ප්‍රශ්න නෙමෙයි. ඉතින් ඕවා මේ ඉතින් ඕවා සම්බන්ධයෙන් ටිකක් ඔය චූල වේදල්ල සූත්‍රයේදී එහෙම මේ සාකච්ඡා කරනවා. මේ ධම්මදින්නාර හත්තරණියගෙන් එහෙම අහනවා මේ මොකද්ද සංඥා වේද නිරෝධයේදී මොකද්ද වෙන්නේ, ඊළඟට ඒකෙන් එළියට එනකොට මොකද්ද ස්පර්ශ කරන්නේ වගේ දෙයක්. චූල වේදල්ල සූත්‍රයේදී එහෙම අර විසාක උපාසකතුමා එහෙම ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට එහෙම කියවෙන්නේ මට මතක විදිහට මේ කියන්නේ ක්‍රමානුකූලව ශුන්‍යතා නිමිත්ත පැති වලින් ගිහිල්ලා යන කතාවක් නේද තියෙන්නේ. නැත්නම් ඒකෙන් එළියට එනකොට ශුන්‍යතා අනිමිත්ත ස්වභාවයක් ස්පර්ශ වෙනවා කියලා දෙයක් එතන සඳහන් වෙනවා. තමනද හතර දෙක තැන් තියෙන. ඔව්.
කාය සංස්කාර, වාචික සංස්කාර, චිත්ත සංස්කාර.
ඔව්. සංසිඳන ක්‍රමයේ පෙන්වනවා නේද? ඔව්. මුලින්ම වාචික සංස්කාර සංසිඳනවා. ඊළඟට කාය සංස්කාර සංසිඳනවා. කාය සංස්කාර වශයෙන් කියන්නේ මුලින් වාචික සංස්කාර වශයෙන් ඔය විතක්ක ਵਿਚාර කියන දෙක සංසිඳනවා කියනවා. ඊළඟට කාය සංස්කාර වශයෙන් ආස්වාස ප්‍රසවාස සංසිඳනවා කියලා කියනවා. මනෝ සංස්කාර වශයෙන් නැත්නම් චිත්ත සංඛාර වශයෙන් සංඥා වේදනා සංසිඳනවා කියලා කියනවා. එන්න වගේ අර සංසිඳන රටාවක් නැත්නම් පිළිවෙලක් එහෙම පෙන්නනවා. තවත් පැත්තකින් එහෙම ඔය ඇතම් සූත්‍රවල කියනවා දැන් යම් කෙනෙක් මාර්ගඵල ප්‍රතිවේදයක් ලබද්දිත් ෂණමාත්‍ර වශයෙන් ඔය තත්ත්වයකට ස්පර්ශ කළා තමයි ඉන්නේ කියලා. ඒ කියන්නේ සංඥා වේදිත නිරෝධයක් සාක්ෂාත් වීම තුලින් තමයි කියලා මේ කියන්නේ ඵල මට්ටමක් ස්පර්ශ වෙන්නේ. ඔය වගේ தத்துவයක් මේ ඇතම් සූත්‍රවල තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේවා ගැන කියන්නේ පිරිසුදු අවබෝධයක් ලබනවා කියන එකත් ලේසි නෑ. කියන්නේ අපිට තින් අර සූත්‍රයක් නිකන් පොඩ්ඩක් පරිහරණය කරපු පමණින් මේ ඔක්කොම ප්‍රත්‍යක්ෂ ඥානයක් අපිට තියෙනවා කියලා කියන්න අමාරුයි. ඉතින් සෑහෙන ගැඹුරු කරුණුනේ. ඒ නිසා ඔයවට තිකන් ආවට ගියාට උත්තර දෙන්නත් අමාරුයි. ඉතින් සත් මේක සම්බන්ධයෙන් ඔය ප්‍රශ්නය ගැනම සෑහෙන හොයලා බලන්න වෙනවා.
අදහසින් මම බැලුවේ සංඥා වේදිත නිරෝධය සංඥා වෙන වේදනාව
නෑ සංඥා සහ වේදනා සියල්ල නිරුද්ධ වීම කියන වගේ දෙයක් තමයි මට නම් තේරෙන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් කියන්නේ යං වේදේති තං සංජානාති. යමක් විඳිනවාද අන්න ඒක හඳුන ගන්නවා. එහෙම තමයි සාමාන්‍ය උදාහරණ පෙන්නන මේ රටාවේ තියෙන නිකන් අපිට ඕක ඉතින් මෙහෙම කරනකොට වෙලා ඉවරයි. නමුත් අර බුදු කෙනෙක් පැහැදිලි කරන නිසා ඉතින් අපිට එහෙම වෙන්න ඇති කියලා ඉතින් හිතාගන්නයි තියෙන්නේ, ශ්‍රද්ධාවෙන් පිළිගන්නයි වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී එහෙම ඒ වෙන ආකාරයක් පෙන්වනවා. චක්කුංච පටිච්ච රූපේජ උපදි චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. යං වේදේති තං සංජානාති. තං යං සංජානාති තං විතක්කේති. ඔන්න ඔය වගේ නිකන් රටාවකට තමයි මේ නිකන් පෙළ ගැහිලා ඉන්නේ. මුලින් ඔන්න ඇහත් රූපයන් නිසා චක්කු විඤ්ඤාණයක් හටගන්නවා. මේ තුනම එකට ක්‍රියාත්මක වෙන බවක් ඔන්න ස්පර්ශයක් වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ ඒ යමක් ස්පර්ශ කරනවාද ඒක ඒෙන් වේදනාවක් පහළ වෙනවා. විඳීමක් තියෙනවා. ඒ වේදනාව ඔන්න දැන් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම මත අපි විතර්ක පහළ කරනවා. අපි විතර්ක අපේ සිතුවිලි පහළ කරනවා. ඔන්න වගේ රටාවක් තමයි තියෙන්නේ. ඉතින් ගැඹුරු භාවනාවකදී නැත්නම් යම් අපිටම විපස්සනාවකදී ඉතින් ඔය සංඥා දැන් අපි ටික ටික මේවා සංස්කාර සංසිඳවමින් යන ගමනක් පෙන්නවානේ. සබ්බ සංඛාර සමතය කියලා පෙන්නවානේ නිවනටම. ඒ නිසා අපි හිතමු වචී සංස්කාර විතක්ක ਵਿਚාර සංසිඳීමක් ඔන්න අපිට කෙනෙක්ට ඔන්න ධානවලදී පාව පෙන්නනවා. දෙවෙනි ධානයේ විතක් ਵਿਚාර නැහැ කියලා කියනවා. ඉතින් ඕනම විපස්සනාවේදී වුණත් කෙනෙක් හොඳට ප්‍රපංච සමනය කළා හිත දිහා බලන් ඉඳලා හිතට එන සිතුවිලි ටික අයින් කළා. හොඳ විතර්ක සමනය වෙච්ච මට්ටමක් ඉතින් කෙනෙක් අත්දැක ගන්න පුළුවන්. එහෙමනම් ඉතින් අර වචී සංස්කාර සමනය වීමක් ගැන හිතා ගන්න පුළුවන්. ඒ වගේමයි අපි හිතමු කාය සංඛාර. පුළුවන් තරම් අතපය හොල්ලන්න නැතුව يعني ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හැරුණාම يعني කය පැවැත්වීම පිණිස කය අපි චේතනාපූර්වක කරන යම් හෝ ක්‍රියාවන් සියල්ල නතර කළා. චේතනාපූර්වක මොකක්වත් පෙත කරන්නේ නැහැ. අපි වාඩිලා ඉන්නවා විතරයි මේ කයට ඉබේ හැසිරෙන්න දීලා. අපි හිතලා මොකුත් චේතනාපූර්වක කරන්නේ නැහැ. කාය සංස්කාරත් පුළුවන් තරම් බිඳුවට බස්සලා තියෙන්නේ. ඒකේ ඉතින් උපරිම මට්ටමක් තමයි චතුර්ථ ධානය වගේ පෙන්වන්නේ සමත මට්ටමකදී කාය සංස්කාර පවා නැති වෙලා. ආහනන ආස්වාස ප්‍රසවාසයක් පවා නිකන් හඳුන ගන්න බෑ. ඉතින් එතකොට දැන් අපිට මේ විපස්සනා පැත්තෙන් හිතන්න වෙන්නේ අපි මේකට හිත දාලා නැත්තම් ආස්වාස ප්‍රසවාසයට හිත දාලා නැත්තම් ඒක නිකන් කය නොදැනී ගිහිල්ලා නම් ඉතින් එකතෙන් අපිට හිතන්න පුළුවන් දැන් ඒ කය හා සම්බන්ධ සංස්කරණයක් නැහැ දැන් අපිට. ඉතින් එතකොට ඔන්න දැන් ඒකත් සංසිඳලා තියෙන්නේ. ඊට පස්සේ තමයි යන්න එනං හිත දිහා බලලා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මට්ටම් වලදී හිතට එන සංඥාවන් වලට අහු වෙන්නේ නැතුව ඒක අතහරිනවා. එන සංඥාවන් අතහැරලා දාලා අන දැන් හිත සංඥාවලින් නිදහස් වෙන්න ගන්නවා. සංඥාවලින් පිරිසුදු වෙන්න ගන්නවා. ඒ වගේ යන ගමනකදී වෙන්න ඕනේ ඉතින් එහෙමනම් වේදනාවක් සමනය වෙන්නේ. හිතේ ආශ්‍රිතව යම්කිසි වේදනාවක් හඳුනා ගැනීම ටිකක් තියුණා නම් ඒ ටිකත් සමනය වීමක් එහෙමනම් බොහොම සූක්ෂම මට්ටමකින් තමයි හිතා ගන්න වෙන්නේ.
සංඥාව අපි නිරෝධ කරගියම සංඥාව එන්නේ. එතකොට එහෙම වෙලා අපි කෙනෙක් අපවත් වෙනවා. අපවත් වෙනවා කියලා කියන්නේ නිකම් වචනෙට කියන්නේ. ඔව් ඔව්. ආත්මව සංකරනවා කියන වචනේ නෙමෙයි. අපවත් මැරෙනවා කියමු කො අපි. ඔව්. එතකොට දැන් සංඥා නැහැනේ. නැති
කෙනා ගැලින් උපදින්නේ අසඤ්ඤ තලයේ. ඒක තමයි. දැන් මටත් හිතෙනවා මේ ප්‍රශ්න තමයි අහන්නේ කියලා මේ. ඒ කියන්නේ හැබැයි ওই අසඤ්ඤ තත්වයට යෑම සම්බන්ධයෙන් බුදුහාඳුර ප්‍රතිපදාවක් පෙන්වන්නේ නැහැ නේ කිසිසේත්ම. ඕක සාමාන්‍යයෙන් කියන්නේ Hinduන් තමයි නැත්නම් ඔය වෙන වෙන ඍෂීන් වහන්සේලා තමයි මොකද්ද අර මේ ඒකේ වාක්‍යයක් කියනවා මේ සායනසෙන් මතකද? ඒ කියන්නේ සංඥාව ප්‍රතික්ෂේප කරනවා. සංඥාව ගැන හිතේ මහා මේ පිළිකුලක් ඇති කරගෙන ඒකේ මොකද්ද වඩන භාවනාවක් කියනවා. මට දැන් ඒක මතක නැහැ. ඒ තියෙනවා මේ ඒ කියන්නේ මොකද්ද මන්ද නිකන් ඒ විබඳු විතර්කයක් හිතේ පුහුණු කරනවා. මේ සංඥාව කියන එක මහා කරදරයක්. සංඥාව කියන එක මහා කරදරයක් කී. සංඥාව මේ හිතේ නවතින්න ධ්‍යාන ශක්තියෙන් යටපත් කිරීමක් තමයි කරන්නේ. ඒතකොට දැන් සිතුවිලි පහළ නොවන විදිහට මේ ධ්‍යාන ශක්තියකින් මැඩ පැවැත්වීමක් තමයි කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ බඳු භාවනා ක්‍රමයක් ඇත්තටම දහමේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දහමේ පෙන්නලවත් නැහැ. නමුත් බුදුහාඳුරෝ මට මතකයි මේ ඔය සූත්‍ර පිටකයේද කියන එක මට හරියට මතක නැහැ. කොහරි මම කියවලා තියෙනවා ඒ භාවනා ක්‍රමයක් ගැන ඒ Hindu යෝගීන් කරනවා. කිරීම සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. අට කතාවද කොහෙද කියන්න හරියට මට මතක නැහැ. ඒකේ වාක්‍ය පවා තිබුණා. පාලියෙන් දාලා තියෙනවා. මෙන්න මෙහෙමයි තමයි මේක අදහස් වශයෙන් ගත්තොත් සංඥාව කියන එක මහා වදයක්ය. මේක මහා කිලුටක්ය කියලා තමයි ඒක නතර කරන්න මේ නිසායි ඔක්කොම වෙන්නේ කියලා නතර කරන්න තමයි කතා කරන්නේ. ඒ බඳු ක්‍රමයක් කරහා තමයි මේ අසඤ්ඤ තත්වයකට යාමක් ගැන පෙන්නලා තියෙන්නේ. නමුත් දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේදී ඔය හරි ලස්සන ගාතාවක් එනවා අර නසඤ්ඤ සංඤී නවසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී නවිභූත සංඤී. හේවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා කියලා. දැන් එතන පෙන්වන්නේ මේ සංඥාව පූර්ණ වශයෙන් නිරුද්ධ වීමක් නෙමෙයි. ඔතනටත් හරි සූක්ෂම වෙනසක් තියෙනවා. නසඤ්ඤ සංඤී දැන් අපිට සාමාන්‍යයෙන් දැන් ගෙවල් දොරවල් ගැන සංඥා තියෙනවා, අඹු දරුවෝ ගැන සංඥා තියෙනවා. දැන් ඔය සාමාන්‍ය සංඥා ස්වභාවය තියෙනවා. ඉතින් මේ නසඤ්ඤ සංඤී කියන්නේ එබඳු සංඥාවක් ඒක නැහැ කියනවා. සාමාන්‍ය ගෙවල් දොරවල් අඹු දරුවන් හැරමේ කියන මේ සාමාන්‍ය සංඥා ගොඩ එතන නැහැ. ඊළඟ නසඤ්ඤ සංඤී න අනිතේම න අසඤ්ඤ සංඤී. අසඤ්ඤ තත්වයකුත් නෙමෙයිලු මෙතන. අර සංඥාව අර වගේ ධන බලයකින් සම්පූර්ණයෙන් යටපත් කළා ඔබා තබපු තත්වයකුත් නෙමෙයිලු මේ තියෙන්නේ. ඔන්න ඒකනොත් දැන් නිදහස්. දැන් ඒ කියන්නේ බුදුහාඳුර මේ පැති ටික සුද්ධ කළ ආකාරය මෙතන තියෙන්නේ. නසඤ්ඤ සංඤී කියලා අර සාමාන්‍ය අපි දිනදා කතා කරන සංඥා මට්ටමත් ඔන්න අයින් කළා. ඊළඟට න අසඤ්ඤ සංඤී කියලා අර අසඤ්ඤ තත්වයේ තියෙන ඒ යට මැඩපවත් වූ තත්ත්වෙත් ඔන්න අයින් කළා. ඒකත් නෙමෙයි එහෙනම් මේ කතා කරන්නේ. න විභූත සංඤී කියලා අන්න මේ සංඥාව විභූත වෙලා සංඥාව සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා සංඥා සම්පූර්ණයෙන්ම නිකන් විනාශ කළා වගේ. එහෙමත් නෙමෙයි කියනවා. න විභූත සංඤී. අනිත් එක මොකද්ද? නසඤ්ඤ සංඤීන
නෝපි අසඤ්ඤීන විභූත සංඤී
නසඤ්ඤ සංඤීන අසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤීන විභූත සංඤී. ඔන්නේ හතරෙන් දැන් බෙන්නන්නේ. ඉතින් ඔය හතරෙනුත් තොරව හැබැයි සංඥාවක් තියෙනවා කියලා කියනවා. ඉතින් මේ ගාතාව හරිම ලස්සන ගාතාවක්. නසඤ්ඤ සංඤීන අසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤ නසඤ්ඤ මොකද කිව්ව මුලින් වලට පැටලුණා. ඒක ඉතින් අර පැටලී දාගතයි මේ ගාතාව. ඈ නසඤ්ඤ
සංඤී
විසඤ්ඤ සංඤී අන විසඤ්ඤ වෙලා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නිකන් සංඥා විකෘති වෙලා. දැන් මේ උතුර දකුණු මාරුලා කියලා කියන්නේ. එහෙම මේ උතුර දකුණු මාරු වීමකුත් නැහැලු. දැන් අපිට සාමාන්‍යයෙන් ඔන්න කලන්තයක් හැදුනහම උනම් උතුර දකුණු මාරුලා මේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එහෙම හිකුත් නේ සංඥා විකෘතියකුත් නෙමෙයි කියලා. සංඥා විකෘත වෙලත් නැහැ. සාමාන්‍ය මේ දිනදා ලෝකෙත් තියෙන මේ සම්මුති මට්ටමේ සංඥා ඇත්තෙත් නැහැ. අසඤ්ඤ තත්ත්වයේ වගේ මේ බලෙන් මැඩපවත්තුපු ධන ශක්තියකින් යටපත් කරපු සංඥා මට්ටමකුත් නැහැ. සංඥාව නිෂේධ කළා විනාශ කළත් නැහැ. ඔන්න ඔය විදිහට තමයි නිවනේ தත්ත්වෙ පෙන්වන්නේ.
බුදුහාඳුරු කායගත සතිය දේශනා කළානේ.
ආ.
එතකොට මේ කායගත සතිය දැන් ඔය අසඤ්ඤ තත්ත්වෙන්නේ ආලාරකාරා මුද්දකාරා පුත්ලා ඒගොල්ලත් හිටියා. ඊළඟට පස්සට තවස්සෝ ඒ මේ දැන් ඒගොල්ල අර ධාන වඩලා උපරිම මට්ටමට ගියානේ.
පස්සකට අවසන් නෙමෙයි.
නෑ මේ ඉස්ස ඒගොල්ලෝ කියන්නේ නේව සංඥා අසංඥා දක්වා
බැන්නේ. අර ගොල්ලෝ අර දෙගොල්ලෝ
මේ. එතකොට ඒගොල්ලෝ මේ ගණ්ඩනේ කායගත සතියේ ඔය මේ නදී කාශ්‍යපලා, ගයා කාශ්‍යපලා, උරුල් කාශ්‍යපලා මේ ඒ තත්ත්වෙට ගිහිල්ලා හිටිය ස්වාමීන් වහන්සේ නේද?
එතකොට
ඒගොල්ලෝ ගණ්ඩ ඕන නිසා කායගත සතියේ මුලදී දේශනා කළා. අවුරුදු 20ක් විතර යනවා. ඊට පස්සේ බුදුහාමුදුරු කායගත සතියක් දේශනා කරපු තැන නැහැ නේද? එම ඊට පස්සේ සත්වට්ටාන සූත්‍රයේදී මේ දේශනා කරන්නේ ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලා.
එහෙම කියනවාද? මම එහෙමනම් අහලා නැහැ හැබැයි.
එහෙම නෙමෙයි ස්වාමීනි.
මම එහෙමනම් දන්නේ නැහැ. මේ මමත් එහෙම අහලා නැහැ. ඒ කියන්නේ මේ සතිපට්ඨානේ දේශනා කරේ අවුරුදු 20කට පස්සේද කියන එක ගැන මට එහෙම අදහසක් නැහැ.
20කට පස්සේ නෙමෙයි.
නා.
අවුරුදු 20ක් යනකම් අර යසඤ්ඤතල දක්වා ධ්‍යාන වඩපු අය මේ පැත්තට ගත්තන් පස්සේ බුදුහාඳුරෝ ඒක නතර කළා කියන
එහෙම එකක් කියන්න පුළුවන්ද වන්දා?
බුදු කාශ්‍යපරාට මේ ධාන පෙත්තක් තිබුණේ නැහැ. ඒ කට්ටිය නිකන් රහත් කියලා
මනින් හිතාගත්තා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඔව්. දැන් ගුරු වෙන කාශ්‍යප, නදී කාශ්‍යප, ගය කාශ්‍යප, ඒ අයගේ අර ලොකු මාන්නයක් තිබුණා. ඒ අය රහත්ය. මේ දැන් බුදුරජාන් වහන්සේ රහත් වෙලා නැහැ කියලා ඒ ලොකු මාන්නක අධිමාන්නක හිටියා. ඒ නිසා බුදුරජාන් වහන්සේට සෑහෙන්න මේ ඉර්ධි ප්‍රාතිහාරයේ පාලා තමයි ඒගොල්ලන්ව ඒගොල්ලන්ගේ තිබිච්ච මේ මාන්නේ කඩන්න සිද්ධ වුණේ. ඉතින් ඒ වගේ පැත්තක් නම් තිබුණා.
ඔව්. ආයතනයේ සම්පූර්ණ ධ්‍යානද
තියෙන්නේ? නෑ නෑ නෑ, එහෙම කියන්න බෑ.
නෑ
මම මේ ධ්‍යාන වලට යන්න හැටි ප්‍රථම ධ්‍යානයේ තුතිය ධ්‍යානයේ තුතිය. නෑ නෑ නෑ, එහෙම කියන්න බෑ. ඒකත් අන්තර්ගතයි. තව ඊට අමතරව අනිත් සියල්ල තියෙනවා. දැන් කායගත අසති සූත්‍රය බැලුවොත් මේ මජ්ක්‍ධිම නිකායේ ඒකේ පටන් ගන්නෙ ඔන්න ආනාපාන සතිය, ඉරියාපත පබ්බේ. ඒ කියන්නේ කායानुපස්සනාවට අදාළ සියල්ල ඒකේ තියෙනවා. අපි සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවට අදාළ සියල්ල සියලු කර්මස්ථාන ඒකේ තියෙනවා. ඊට අමතරව සතර ධ්‍යානත් තියෙනවා. ඔව්.
ඒක පරිවර්තනය වෙන ක්‍රමයක්ද? දෙන්නේ
එහෙම නැත්නම් ධ්‍යානෙන්
මේ සමතේ විදර්ශනාවට
පරිවර්තන ක්‍රමයක්ද? එහෙම කියන්නත් බෑ. ඒ කියන්නේ සමතෙන් විපස්සනාවට යන ක්‍රම වෙන වෙන සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා. නමුත් කායගත අසති සූත්‍රයේදී ඇත්තටම මේ කියන්නේ කය මුල් කරගෙන, කය ඇසුරු කරගෙන කොහොමද හිතේ සංසිඳීමක් ගන්නෙ? කොහොමද කියන්නේ හැම අතම දුවන හිත අපේ කය තුලට ගන්නෙ කියන අදහස තමයි මතු කරන්නේ. මොකද ඒ කියන්නේ දැන් හැම කොටසකම හැම කර්මස්ථානයකම අගට කියන්නේ අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධිහති. කියන්නේ ඇතුළතම ඕන දැන් මේ කර්මස්ථානයේ වඩනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න අර මොකද්ද ඒකට කියන්නේ මේ ගේහසිත සරසංකප්පා පහියන්ති ගෘහාශ්‍රිත කල්පනා. අපිට විවිධාකාර මේ ගෙවල් දොරවල් ඇසුරු කරන කාම ලෝකයක යන කල්පනානේ තියෙන්නේ. ඒ ටික ඔක්කොම පැත්තකට ගිහිල්ලා කය ඇතුළෙම ඔන්න හිත ඉන්න පටන් ගන්නවා. ඇතුළතම ඔන්න හිත තැම්පත් වුණා. ඇතුළතම හිත නිකන් අතර වුණා. ඇතුළම දැන් ඇසුරු කරන්න පටන් ගන්නවා කියන එක තමයි නැවත නැවත ඒ කර්මස්ථාන හැම එකක් ගානෙම මතක කරලා තියෙන්නේ. ඔව්
ඔව්. දැන් අපරනිකායේ
තව පැහැදිලිවම කියනවා කියනවා. ඒක හරි. මොකද කියන්නේ කායගත සතිය කියන එක තියෙන ප්‍රබලම කර්මස්ථානය කියන අපිට බැස ගන්න පුළුවන් තැනක්නේ පෙන්වන්නේ. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඒ කියන්නේ මේ උත්සාහ කළොත් බහින්න පුළුවන් තොටුපළක් තමයි ඒක අතකින් තියෙන්නේ. එතනින් පටන් ගන්න පුළුවන්. මේක ගැඹුරට ගිහිල්ලා අර කායනුපස්සනා ඒ කොටස් වල පෙන්වනවා වගේ යන්න බොහොම හිත තව වඩලා මොකක්වත් ඇසුරු නොකරන තත්ත්වයක් දක්වාම ඉතින් වර්ධනය කරන්න පුළුවන්.
සංසෙත් එක්ක අර තුන්වක් වෙලෙඳලා ප්‍රශ්නේ කිව්වා.
ඔව්.
මට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. එතන සංසාර දෙවෙනි සංසෙ කියනවානේ මම රහත් භාවයට පැමිණුනේ නැහැ කියලා.
ඔව්.
එතනදී දැන් ඉස්සලා සාමින් වහන්සේ රහත් භාවයට පැමිණුණා කියනවා.
ඔව්.
ඊට ඉස්සලා කරුණු පහක්ද කොහෙද දක්වනවා මේ ශ්‍රද්ධාව පෙරට කරගෙන මෙයා කරනවා.
ඔව්.
එතකොට ඒ එතන අර දෙවෙනි සාමින් වහන්සේ ධර්මානුසාරී කියන පැත්තෙන් යන කෙනෙක්ද එහෙම නැත්නම් සෝවාන් ආදී අධිගමයක පිටපු කෙනෙක්ද කියලා
එතන පැහැදිලි නැහැ. පැහැදිලි නැහැ මේ දෙවනි සාමින් වහන්සේත් ආර්යයන් වහන්සේ නමක්ද කියන එක ඇත්තට පැහැදිලි නැහැ. හැබැයි බොහෝ දුරට එහෙම හිතන්න නම් පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් ඒ බඳු ඒ කියන්නේ ඉදප්පච්චේතාව කියන ආර්ය න්‍යාය. ඒක කියනවනේ. දැන් ඔය අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ටෝ හෝති සුප්පටි විද්ධෝ කියලා කියන මේ ආර්යෝ න්‍යාය ප්‍රඥාවෙන් හොඳටම දැනගත්තා, හොඳටම පිළිවිද දැනගත්තා. ඒක ඇවිල්ලා ආර්යයන් වහන්සේ කෙනෙක් සතු සුවිශේෂී හැකියාවක්. ඉතින් ඒ හැකියාවනේ දැන් මේ අහන්නේ කෙලින්ම මූණට මහන්නේ මේක දැක්කද? මේක මේ සද්ධාවෙන් ඇදහුවත් නෙමෙයි. මේක නිකන් තමන්ගේ රුචියට ගත්තත් නෙමෙයි. මේ ඔහේ තර්ක ඥාණයෙන් ගත්තත් නෙමෙයි. පරම්පරාවෙන් ආපු නිසා ගත්තත් නෙමෙයි කියලා මේ ඔක්කොම ටික අයින් කළානේ මේ ඍජුවම අහන්නේ. දැන් ඔයා මේ ප්‍රත්‍යක්ෂ කරාද කියලානේ අහන්නේ. ඒතකොට ඔව් කියලාමනේ කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සාන්නහෙත් ආර්ය භූමියක ඉන්නවා කියලා නම් කියන්න පුළුවන්. හැබැයි රහත් වෙලා නැහැ ඉතින්.
පූර්ණ නිරෝධියක් දැකලා නැහැ. නමුත් යම් නිරෝධියක්
දැකලා තිනවා. අන්න ඒ වගේ තමයි හිතන්නේ නිසා. සෝවාන් මට්ටමේදී සාමාන්‍යයෙන් ඔහොම මං හිතන්නේ සෝවාන් වීම සම්බන්ධිනුත් මට මතක නැහැ. ඒ කියන්නේ ඔබඳු උපමා එනවා. ඒ කියන්නේ අර මේ දැක්කා එළිය. හැබැයි මේ යාසු දිශාව තේරුණා කරන්න ඕනේ දේ මේකයි කියලා තේරුණා. තාම හැබැයි පූර්ණ අවබෝධයක් නැහැ.
එතනදී අර හිතන්න පුළුවන් සස ආනන්ද සාංශේ එතනට අර නිස්තාවක් දෙනවනේ. මේ මෙහෙමයි කියලා. ඒක ආනන්ද සාංශේ
නෑ, ආනන්ද සාංශේ නෙමෙයි දෙන්නේ. අනසානස අහනවා දැන් මේ අර සවිත්‍ර සාවිනස දැන් මේ සාවිනස කියනවා දැන් ප්‍රත්‍යක්ෂ කරයි කියලාත් කියනවා රහත් වෙලා නැහැ කියලාත් කියනවා. එහෙමනම් දැන් මේ සාවිනස ගැන මොකද්ද කියන්නේ කියලා අර සවිත්‍ර සාවිනහන්සේ ගෙම්මයි ප්‍රශ්න කරන්නේ. එතකොට කියනවා මේ උන්වහන්සේ කල්යාණයි කුසලයි කියලා කියයි තමයි කියන්නේ. උන්වහන්සේ නිවර්ති පැත්ත දැන් ඉන්නවා. දැන් එයා තව තව කුසලයේ ගන් දියුණු කරනවා නැත්නම් මේක තව වඩනවා මේ කුසලයේ හැකියාව තව දියුණු කරනවා වගේ කියන මට්ටම තමයි කියන්නේ. ඒ කියන්නේ තින් තව සේක මට්ටමක් කතා කරන්න තින් තව හික්මෙනවා කියන එක තමයි හිතන්න වෙන්නේ. ඔව්. ඔව්. මේක තාම වටන සූත්‍රයක් නේ අපිට සාමාන්‍යයෙන් තියෙන අර සැක ටිකක් සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා ඒක තේරුම් ගත්තාම. ඔව්.
අවසරයි සන්නාසය. ඔව්. ආනාපාන සතියේ ධාතු මනසිකාර කොටසට යනකොට එතනදී ධාතු අප කියන්නේ මේ ආකාස සංඥායතනය කියන අවස්ථාවකට පත් වෙන්න හැකියාව තියෙනවද සාමාන්‍යයෙන්
නැහැ නැහැ ඒ කියන්නේ කොහොමද මේ ආකාස සංඥායතන විඥාන සංඥායතන ඕවා එතන මේ කතා කරන්නේ අරූප ධ්‍යාන වශයෙන්නේ ඒ නිසා ඒ කියන්නේ විපස්සනාවකදී අරූප ධ්‍යාන මට්ටමක් ඒ කියන්නේ කෙනෙකුට ඉතින් නිකන් සංසන්දනය කරන්න පුළුවන්. දැන් ඒක ලොකුසන්නාසේ හිමත් කරනවා. ලොකුසන්නාසේ හිමත් කියනවා දැන් මේකේ මුකුත් නැහැ. ඉතින් මේක නිකන් ආකාස සංඥායතනෙ වගේ. මේකේ කිසිවක් නැහැ. මේක නිකන් අකින්චඤ්ඤායතනෙ වගේ කියලා ඉතින් එහෙම කියන්න පුළුවන්. නමුත් ඉතින් අර දහමේ සාමාන්‍යයෙන් ඔය අරූප ධ්‍යාන පෙන්වන්නේ වෙනම පැත්තක්. ඒ කියන්නේ කොකසින හරහා ගිහිල්ලා ඒ වගේ ක්‍රම හරහා තමයි මේ අරූප ධ්‍යාන වලට යන්න පුළුවන් කියන්නේ. නැතුව ආනාපානේ හරහවත් යන්න බෑ කියනවා. ආනාපානේ හරහා යන්න පුළුවන් චතුර්ථ ධ්‍යානෙට විතරයි කියනවා. සමත භාවනාවලදී. කසින භාවනාවලින් තමයි සාමාන්‍යයෙන් අරූප ධ්‍යාන වලට යන්න පුළුවන් කියන්නේ.
තුන් සමනාසය ඔය Nirodhe වෙන කියන අවස්ථාව කොහොමද අපි දකින්නේ ඔය දහස් මානසිකාරයේ
ඒක නම් ඉතින් ඔය සුත්‍ර දේශනාව වල පෙන්නනවා. ඒ කියන්නේ කෙනෙක් නැවත නැවත මේක දකිනවා. නැවත නැවත මේ ඇති නැතිම සබහාය දකිමින් වාසය කරනවා. විපස්සනාවක් වඩනවා. එහෙම වඩන්න එයාගේ හිතේ දැන් අපි දෙකම මෙහෙම දැන් එයා අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා මේ වර්තමාන වශයෙන් පච්චුප්පන්න වශයෙන් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා මේ ස්වභාවයෙන් දැන් දකිමින් වාසය කරන්නේ. එයාගේ හිත දැන් ඇලිලා තියෙන්නේ උපාදාන කරන් ඉන්නේ මේක විතරයි. ඒක තමයි එකකටකින් මේකේ ක්‍රමය. අතීතයට යන්න දුන්නෙත් නෑ අනාගතයට යන්න දුන්නෙත් නෑ හිත දැන් හොඳට සමාහිත කරගත්තා සමාහිත හිතට මේ වර්තමාන වශයෙන් පැන නගින ක්‍රියාදාමයක් පෙන්ලා දීලා තියෙනවා දැන් එයා ඒක විතරයි ග්‍රහණය කරන් ඉන්නේ දැන් ඒක මේ ග්‍රහණය කරපු එකේ තියෙන ආදීනෝ ටික දැන් ප්‍රකට වෙන්න ගන්නවා ඒක දැන් මොහොතක් පාසා වෙනස් වෙනවා නිරන්තරයෙන් ඇතිලා නැතිලා යනවා එහෙම තැනක මේක ගන්න ඇතුලේ සාරයක් ඇත්තෙත් නෑ දැන් අන්න මෙයාගේ හිතේ නුවණක් වැඩෙනවානේ මේ නුවණ වැඩෙන්න රාගය ප්‍රහාණය වෙනවා කියලා කියනවා මේක ගැන තිබිච්ච ඇල්ම මේක දැන් තිබිච්ච දැන් අපි මේක ඇලිලානේ මේක දැන් තිබුණේ වෙන ඉන්න තැනක් තිබුණ නැහැ හිතට අතීතයේ ඉන්න දුන්නෙත් නැහැ අනාගතයේ ඉන්න දුන්නෙත් නැහැ වර්තමානෙටම ගෙනලා දැම්මා දැන් වර්තමානයේ ඉන්නේ මෙන්න මේක විතරක් අල්ලගෙන මේ අල්ලගත්ත එකේනේ දැන් මේ ප්‍රශ්න ටික පෙන්වන්නේ අල්ලගත්ත එකේ තමයි මේ දුර්වලතා ටික පෙන්වන්නේ මේක මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා මේක මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා ඇතුලේ ගන්න කියලා සාරයක් ඇත්තෙත් නැහැ මේක මගේ පාලන උත්තරයි දැන් මේ අල්ලගත්ත එකට මොකද වෙන්නේ දැන් ඉතින් දැන් එතනින් තමයි ඔය විපස්සනා ඥානවල පෙන්වන්නේ දැන් ඔන්න මුංචිතු කම්මිතා. දැන් මේකෙත් කොහොමද මිදෙන්නේ කියලා ඔන්න දැන් හිතේ පහල වෙන්න පුළුවන් කියන නුවණක්. ඊළඟට මේක නිබ්බිදා ඥානයක්. දැන් මේක එපා වෙලා. යකෝ දැන් අල්ලගත් එකත් දැන් වාතයක් කළානේ. අල්ලගත් එකත් මේ විදියට මේ දඟලනවානේ. ඉතින් දැන් කොහෙද ඉන්නේ? ඔන්න බයක් පවා ඇති වෙන්න පුළුවන්. බය ඥාන කියලා එහෙම පෙන්වනවා. භෞතික පဋාණ ඥාන කියලා එහෙම වෙනවා. දැන් මේක ගැන අල්ලගත් එක දැන් කැඩෙනවා, බිඳෙනවා, පෙරලෙනවා, වෙනස් වෙනවා. ඔන්න බය ඥාන. ඊට පස්සේ තමයි ඔන්න මේක අත්හරින ඥානයක් එන්නේ. අත්හැරීම. අන්න එතනින් තමයි ඔන්න Nirodhayak සාක්ෂාත් වෙනවා කියලා කියන්න වෙන්නේ. එතකොට අන්න කියන්නේ මේ කියන්නේ දැන් ඊතර අල්ලන්න එකක් නැති වෙනවා යාට. අතීතෙත් නෑ, අනාගතෙත් නෑ, වර්තමානගත එකෙත් මේ අයින් වුණා. එතකොට අර මේකේ තිබිච්ච මේකයි කියන්නේ අරමුණයි සිතයි අතර තිබිච්ච යම්කිසි නිකන් ලින්ක් එකක්, යම්කිසි සම්බන්ධයක් කඩලා යාමක්. ඒක එහෙම කියනවා. ඒ ධර්මයේ විස්තර කරන අය උපේ සූත්‍රයේදී එහෙම රූප ධාතු යාකෝ බික්කවේ රාගෝ පහිනෝ හෝති. දැන් මේ බලබලා හිටියේ මේ රූප ධාතුවේ රූප කර්මස්ථානයේ නැත්නම් මේ රූප ආරම්මණය ගැන තිබිච්ච රාගය ප්‍රහාණය වුණා. රාගෝ පහිනෝ හෝති. රාගස්ස පහනා ඔච්චිත ආරම්මණං පතිඨා විඥානස නොහෝති. දැන් මේ රාගයේ ප්‍රහාණය වීමත් එක්ක මෙතන තිබුණා නම් යම්කිසි අරමුණු ගන්න ගතියක්. මේ අරමුණයි මේ හිතයි අතර යම්කිසි සම්බන්ධයක් තියුණා නම් අන්නේ ඒ අරමුණේ තිබිච්ච සම්බන්ධය කැඩුනා. වොච්චිත්තා අරම්මණං මේ එහෙම වුණාට පස්සේ දැන් විඥාණයට පිහිටන්න බැහැ කියනවා මේකේ. පතිට්ඨා විඥානස නොහෝති. ඉතින් ඔය විදිහට තමයි හරීම ගැඹුරකින් බුදුහාඳුර ඉතින් පැහැදිලි කරන්නේ. ඉතින් මේ මේ අපි දැනගෙන කියනවා නේ බුදුහාඳුර කියව හින්දා කියන්නේ. ඉතින් ඒ නිසා අර ඉතින් අර තේරුම් ගන්න තියෙන මේක වඩායන යනකොට ඒ හිතේ පරිවර්තනයක් වෙන්න ඕනේ. හිතේ තමන්ට තේරෙන්න ඕනේ දැන් මේ අරමුණේ වෙනසක් තේරෙනවා. දැන් ඉස්සෙල්ලා නම් මේ ඔක්කොම ටික පේනුණා. දැන් ඔන්න ත්‍රිලක්ෂණේ ටික ටික වැටහුණා. වැටහෙද්දි දැන් මට නිකන් අරමුණ එපා වෙනවා. අරමුණ නිකන් බොඳ වෙලා යනවා. අරමුණ ගැන තිමිච්ච රසේ නැතිලා යනවා. ඒ කියන්නේ අන්න දැන් රාගේ ප්‍රහීන වීම. දැන් මේ විරාගයක් පහළ වෙන්නේ. ඉතින් ඒක දැන් උනන්දු කරන්න ඕනේ. ඉතින් අපි නවත්තලා දාලා බෑ. ඉතින් දැන් අන්න තව තව තේරුම් අරගෙන මේ දැන් යන පොට හොඳයි. මේ යෝගිය අනිවාර්යෙන් දැන් කම්ප්ලේන් කරනවා. යෝගාවචරය අනිවාර්යෙන් කියනවා දැන් නම් ඉන්න බෑ හරිම කම්මැලි හරිම ඒකාකාරී තිබුණ එකක් දැන් නැති වුණා. අරමුණත් නිකන් ගෙවිලා ගිහිල්ලා. අරමුණත් බොඳ වෙලා ගිහිල්ලා කියලා ඉතින් එයා කම්ප්ලේන් කරනවා. එයා ඉතින් පැමිණිලි කරනවා. එතකොට ඉතින් හැබැයි ගුරුවරයා තේරුම් ගන්න ඕනේ ආ දැන් යන හත හොඳයි. බුදුහාඳුර කියපේක තමයි දැන් මේ වෙලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන දැන් තව උනන්දු කරවන්න ඕනේ. උනන්දු කරවන්නේ අම්ම අවස්ථාවක තමයි මේක මේ තිබුණ ඒ පොඩි හර තිබිච්ච උපාදානෙ නැතිලා යන්නේ.
අරමුණ නොදැනීම නිසාද
බය තියෙන්නේ? මොකද
මට එහෙම බයක් තුනක්. ඔව් බය ඇවිල්ලා තියෙන ස්වාමීන් වහන්සේ. ඔව්. ඒකට මම ඇත්ත ගැටලා
නිකන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අරමුණක් සහිත ගමනක් තමයි මුලින් අපිට තියෙන්නේ. නිමිති ගනිමින් අරමුණක් මත පිහිටලා තමයි මේ අරමුණ අපි නිරීක්ෂණය කරන්නේ. දැන් මේ අරමුණම කැඩලා බිඳලා යනකොට අරමුණේම පිහිටන්න බැරි වුණාම දැන් අපිට නිකන් පය ගහලා හිටින පය ගහලා ඉන්න තිබිච්ච තැන නෙමේ කැඩලා බිඳලා යන්නේ. තොර ඉන්න හිටින්න තැන් නැති වෙනවානේ. ඒතට අනිවාර්යෙන් හිතට කියන්නේ චකිතයක් ඇති වෙනවා. ඒක හරියට වැඩනවා නම් ඒක චකිතයක් බයක් මේ නිකන් අර සාමාන්‍යයෙන් කියන්නේ ඇඩ්‍රස් නැති වෙනවා කියලා. දැන් ඉන්න තැන් නැති වෙනවා. ඉතින් එහෙම වෙන්න පුළුවන් ඉතින්. ඉතින් හා ඒක හැබැයි ඉතින් අර වෙන්න ඉඩ හරින්න ඕනේ. නැවත නැවත මේක පුරුදු කරන්න වෙනවා. නැවත නැවත මේක හරහා යන්න ඕනේ. ගිහින් තමයි හිතට තේරුම් අරින්න අර මේ හිතට තේරුම් ගන්නවන්න ඕනේ. මේක කරන්න පුළුවන් වැඩක්. මේක වෙන්න පුළුවන් දෙයක්. මෙතනත් ඉන්න පුළුවන් ගතියක්. මැරෙන්නේ නැහැ ඔකට ගියාට කියලා යන්න දෙන්න ඕනේ. ඉතින් ඔය ඥානාරාම සාන්නහස එහෙම කියනවා කියනවා ඕ මොකද්ද උන්වහන්සේ කියන ඕන ගිනි අඟුරක් එද්දදන් කියලා යන්න කියනවලු. ධම්මචුසානසේ නිතර මතක් කරනවා. ඥානාරාම සාන්නහස නිතරම කියනවා කියලා කරගෙන යන්න ඕන ගිනි අඟුරක් එද්දදන් කියලා කරගෙන යන්න කියලා කියනවලු. ඉතින් අර ඒ වගේ ඉතින් අර තල්ලු කරන්න එනවා යනකොට. නැත්නම් කියන්නේ වෙන දේ ඉතින් දරන්න බෑ සමහර ලාවට ඇස්පනා අපිටනේ මේක වෙන්නේ වෙන මොකක්වත් නෑ මේක විතරයි අරමුණු කරලා තියෙන්නේ ඒකත් දෙදරනවා සාමාන්‍යයෙන් අරක තමයි සාමාන්‍ය බැහැ ගන්න ලේසි කායනුපස්සනාවෙන් ඊට පස්සේ ඉබේටම වගේ වේදනානුපස්සනාවට යන්න පුළුවන් ඊටකට ඉබේටම වගේ චිත්තානුපස්සනාවට යන්න පුළුවන් ඒක වර්ධන වුණාට පස්සේ ධම්මානුපස්සනාවට යන්න තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි ඇතැම් විට කායනුපස්සනාවෙන් පටන් අරගෙන වේදනානුපස්සනාවකට නොගෙහින් චිත්තානුපස්සනාවට යන්න ඉඩ තියෙනවා. මේකේ වැරද්දක් නැහැ. මොකද ඒ කියන්නේ කායනුපස්සනාව සෑහෙන කාලයක් වඩද්දී ඒ චිත්තානුපස්සනාවක් කිරීම සඳහා වමනා කරන සතිය මේ ප්‍රඥාව වැඩෙනවා. ඉතින් ඊට පස්සේ යාට ඉබේටම යාට නිකන් හිත සාමාන්‍ය ඇතම් කෙනෙකුට නිකන් හර හිත දිහා බලන නැඹුරුවක් තියෙනවා. එයාට සමාලාට මේ වේදනා පසනාව හරහා නොගිහින් කෙලින්ම යා කායන පසනාවෙන් චිත්තාන පසනාවට දාන්න ඉඩ තියෙනවා. හැබැයි චිත්තාන පසනාවේ යම් වර්ධනය වෙච්ච මට්ටමක් තමයි ධම්මාන පසනාව කියන්නේ. එකපාරට ධම්මාන පසනාවට යනවා කියන එක ටිකක් හිතන්න අමාරුයි. චිත්තාන පසනාව හරහා ගිහිල්ලා තමයි ධම්මාන පසනාවට යන්නේ. හැබැයි වේදනා පසනාව මගහැරෙන්න පුළුවන් ඒකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එන්න පුළුවන් පුළුවන් අපෝ පුළුවන්. කියන්නේ දැන් හිතන්න දැන් අපේ මුලින් පුරුදු වෙන කාලේ තමයි මේක ඉතින් පිළිවෙලට වඩන්නේ. කානුපස්සනාවේම ඉන්නවා. කාලයන් තිස්සේ තාම දනගාන කාලෙනේ. ඉතින් ඒකම කරනවා කරනවා කරනවා. ඊට පස්සේ කාලයක් යනකොට හිතන්න ඕනේ දැන් වේදනාවන පසනාවත් ඔන්න අත ගන්නවා. ඒකත් දැන් ඔන්න පුහුණු වෙනවා. ඊට පස්සේ ඔන්න චිත්තාවන පසනාවත් කරනවා. දැන් ඒ අත්දැකීම් සහිත කෙනාට එකම පරියන්ගේදී මේ හතරටම එහාට මෙහාට මාරු වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. ප්‍රශ්නයක් නැහැ ඒකට. දම්මසුමිත් ආසම. මොකද තියනවද කියන්න? හොඳයි. අපි සුදුසාවින් අහන්සේ මේ පාලි පොත කියවනවා සිංහලෙන්. ඔව්. අපිට වඩා පාලි පුළුන් දැන්.
රාවිනාස්යෙන් භාවනා කරගෙන යනකොට දැන් සමාධියක් තියෙනවා. ඊට පස්සේ විවේක වගේ අවස්ථාවක් ඇවිල්ලා නිකන් ඉන්නකොට නිදිමතට වැටෙනවා. දැන් සමහර වෙලාවට ඒක පාටම හැරෙනවා. නමුත් පරයන්ගේ ගමන් දෙක තුනක් විතර නිින්ද ගිහිල්ලා ආයෙත් අවදි වෙනවා. ඒ වගේ දැනගදී
ගැටුවක් තියෙන කොහොමද? ඔය නින්දට අවදි වෙන්න ඕනේ. එහෙම තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය නින්ද යනවා කියන්නේ දැන් අරමුණ සියුම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ සියුම් අරමුණේ තාම අපිට අවදියෙන් ඉන්න බෑ. දැන් අපි නිකන් හිතන මෙහෙම දැන් අපිව හැම තිස්සෙම අවුස්සනවා නම් අපිට නින්ද යන්නේ නැහැනේ. ඒකට අවුස්සා ඉන්නකොට අපිට නින්ද යන්නේ නැහැ. හැබැයි මේ ඇවිස්සීම නතර වුණාට පස්සේ නින්ද යනවා. දැන් උතනත් එන්නේ මේ වගේ දෙයක්. ඉතින් දැන් අපේ හිත නිරන්තරයෙන්ම රාග දේශ මොහ වලින් නැත්නම් කාමච්ඡන්ද ආදී නීවරණ වලින් ඇවිස්සලා තිබුණා. අපි නිවනට යටපත් වෙනකොට ඉතින් ඒ නිසා ආය දන්නේ නැතුව තීන මිද්දට තමයි අහු වෙන්නේ. ඉතින් එතෙන්දෙත් තීන මිද්දට අහු වෙන්නේ නැතුව ගැලවෙන එක තමයි දක්ෂතාවය. ඉතින් ඒක පුරුදු කරලා ගන්න ඕනේ. දැන් මේක එහෙමයි කියලා හයියෙන් හුස්ම ගන්නතොත් ඒත් පරාදයි. ඊළඟට මේකට අහු වෙනවෙන්න කියලා හැම තිස්සෙම පොඩ්ඩක් හරි නිකන් ලාවට ওই පැත්තට එනකොටම ටක් ගාලා ගසලා දාලා නැගිටලා පරවෙන්කට ගියොත් කවදාවත් මෙතෙන්ට යන්නත් බෑ. ඉතින් ඊළඟට මෙතෙන්ට ගිහිල්ලා නින්දට දැන් ඒකයි අර මේ අපි පහළදී ටිකක් කතා වුණේ දැන් මේකට දැන් හිතන්න පැය කාලයකට පස්සේ ඔන්න නිින්ද යනවා. නිගිලා ඔන්න පැය කාලයකට පස්සේ ආයෙ ඇවිදිනවා. නැගිටිනවා. ඒ නිසා ආයෙත් පැය කාලක් ඉන්නවා. ආයෙත් පැය කාලයකට පස්සේ ආයෙත් නිින්දනවා. ඔන්න වගේ නිකන් අමුතු විදිහට යන්නේ. ඒ නිසා තව කාලයක් යනකොට දැන් මේ පැය කාලක් නෙමෙයි ඔන්න විනාඩි 20ක්ම අවදියෙන් ඉන්නවා. නිින්ද ගියත් විනාඩි 10යි නිින්ද යන්නේ. ඊට පස්සේ ඔන්න ඉක්මන නැගිටිනවා. ඊට පස්සේ ආයෙත් විනාඩි 20ක්ම අවදියෙන් ඉන්නවා. ආයෙත් නිින්ද ගියත් විනාඩි 10යි නිින්ද යන්නේ. අන්න ඒ වගේ. සයිත් ඊළඟ තව සතිය දිනු වෙනකොට සතිය කියන්නේ අතරම අවදිමත් බව කියලා ගන්න පුළුවන්. එන්නේ හොඳට නිකන් අවධානෙන් ඉන්නේ. ඊට පස්සේ ඔන්න විනාඩි 20ක් නේ විනාඩි 25ක්ම අවදියෙන් ඉන්නවා. විනාඩි 5යි නින්ද යන්නේ. අන්න ඒ වගේ අර අපේ හිතේ අවදිමත් බව හැදිලා එනකොට අර නින්දේ ඉන්න කාල පරිච්ඡේදය අඩු වෙලා අවදියෙන් ඉන්න කාල පරිච්ඡේදය වැඩි වෙනවා. අන්තිමට මේ පහම නැතිලා. පහක්ම නැහැ දැන් පූර්ණ අවදියෙන් ඉන්නේ.
ඔව් දැන් මුල් මේ
වෙන්න පුළුවන්. කියන්නේ දැන් මුල් දවස්වල කොහොමත් හිත ඇවිස්සලානේ තියෙන්නේ. එතකොට කොහොම නින්ද යන්නේ නැහැ. පස්සේ හොඳට තැම්පත් වෙලා සියුම් වෙලා බොහොම මුරුදු වෙලා අරමුණ තව තැම්පත් වෙලා එනකොට නින්දට බැර වෙන්න පුළුවන්. ඒ වගේමයි ඉතින් කාලගුණය. මොකක්ද බලපං. අපිට
තව එකක් තියෙනවා මේ අර වෙන දවස්වලට වැඩිය බාහන මේ දවස්වල රැට
නින්ද යන්නේ නැහැ.
නින්ද යන්නේ නැහැ.
හැබැයි පරයන්ගේ නින්ද යනවා.
භාවනා කරනකොට නින්ද යන්නේ ඒක සත්‍යද? රැට තමයි මාතිකම අමාරුයි.
ඔව් ඔව් ඔව්. හැබැයි ඒකත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ වමනා කරන විවේකේ හම්බුනේ නැත්තම් රැට ඒක අල්ලනවා මේ පරයන් කියලා. එහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. ඒ හින්දා ඇත්තම දැන් ඔය ඥානාරාම සාන්නාංශ එහෙම නිතර දීපු උපදේශات තමයි දැන් විශේෂයෙන් ආනාපාන සතිය එහෙම වඩනකොට අනිවාර්යයෙන්ම කාය විවේකය අවශ්‍යයි කියලා. يعني ඒක නිදි මරාගෙන මේ භවනා කිරීමක් අනුමත කරන්නෙම නැහැ. රාත්‍ර අනිවාර්යයෙන්ම අඩු තරමින් පැය 5ක් නිදා ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් හැබැයි හිතත් අවදි වෙන්න ගත්තට පස්සේ රාත්‍ර නිින්ද නොගින් ඉන්නවා කියන එකත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒකත් يعني අසාමාන්‍ය දෙයක් නෙමෙයි. හොඳට හිත හිතන දැන් කාලයක් තිස්සේ විපස්සනාවක් කරනවා. මේක නිරන්තරයෙන්ම දැන් අවදියෙන්මනේ තියෙන්නේ. අවදියෙන්ම තියෙන්නේ වර්තමාන මොහොත සිද්ධ වෙන දේමයි දකින්නේ. ඒකට යාට නිින්ද යන්නෙත් නැහැ. ඒක වෙන්න පුළුවන්.
ඔව්. දානිත් එක නිින්ද ගිය වෙලාවටත් මේ
මතු පිට ඉන්නේ
මතු පිට ඉන්නවා හීන කියනවා අප්‍රමාණ වේවා
එහෙමද
නෑ අර වෙන දවස් වලට ඉච්චර නෑ දැන් මේ භාවනා කරන එක භාවනාව මට හින දිනු වේගෙන යනකොට දවස්වල නිින්ද යනවා නෑ හීන පේනවා බලන්න ඒක භාවනාවේ මොකක් හරි සිද්ධියක්ද කියන එක
එක පාටම නම් මලත් හිතා ගන්න බෑ ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් නම් හිතන්න දැන් සාමාන්‍යයෙන් භාවනාව හරහා ඔන්න හොඳට තැම්පත් භාවයක් හිතේ සමනේ වීමක් ඔන්න දවල් කාලේ වුණා. රාත්‍රී නිින්ද යන එකත් හොඳටම වෙනවා. ඒක තමයි පොසිටිව් පැත්තෙන් කියන්නේ. ඒක තමයි සාමාන්‍ය සිද්ධිය. හැබැයි ඇතැම් වෙලාවට ඕක පැටලෙන්න පුළුවන්. ඔන්න දවල් කාලේ අපිට නිින්ද මේ කියන්නේ භාවනාව වැඩුනේ නැහැ. ඊළඟට ඒකේ නිකන් පොඩ්ඩක් හිත අවුල් වෙලා වගේ වුණේ. හැබැයි රාත්‍රී නිින්ද යන්නෙත් නැහැ. එහෙමත් ප්‍රශ්නිකුත් තියෙනවා. ඇතැම් වෙලාවට දවල් වෙලාවේ හොඳටම හිත අවදි. ඉන්නෙම තනි කරම අරමුණත් එක්ක දකිමින් ඒකත් එක්ක ඔට්ටු වෙමින් පූර්ණ අවදියක ඉන්නේ. ඊට පස්සේ රෑට නිින්ද යන්නෙත් නැහැ. ඉතින් ඔය වගේ මේක ඉතින් එහෙම එහෙ වෙනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් දරාගෙන යන්න වෙනවා. හොඳයි වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් එහෙමනම් අපිට අවසන් කරන්න පුළුවන්. අපි පැයකමාර විතර වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. ඉතින් එහෙමනම් අපි සියලු දෙනාම එකතු වෙලා මේ සංගීත සූත්‍රය ආශ්‍රයෙනුත් අපි ඉදිරිපත් කරපු අනිකුත් සූත්‍ර ආශ්‍රයෙනුත් සාකච්ඡාවක් පැවැත්වීම තුළින් යම් කුසලයක් අත්පත් කරගත්තා නම් අපි දෙවියන් ඥාතීන් සමග මේ කුසලය බෙදා හදා ගමු. එත්තවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදා.